හොඳයි සාදු. අද දිනය 2023 වසරේ 9 මාසයේ 24 භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක ප්‍රඥාවන්ත සතිමන්ත සද්ධර්ම කාමී පින්වත්නි, මහා සාගරයේ වගේ ගැඹුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දෝතක් හැමදාම අපි පානය කරන්න උත්සාහ කරනවා, ඒ වගේම පානය කරනවා. ඊළඟට ධර්මයෙන් පෝෂණය ලබනවා ක්‍රමානුකූලව. කලක් දිගටම ධර්මයේ තුල නියලිච්ච කෙනෙකුට තමගේ ජීවිතේ සසඳා බලන කල්හි හැම කෙනෙකුටම තේරෙනවා අපි ධර්ම මාර්ගයට යොමු වෙලා කොච්චර ආධ්‍යාත්මය හා දර්ශනය පිරිසුදු කරගෙන පවිත්‍ර කරගෙන තියනවද කියලා. මෙතෙන්ට එන පින්නතුන්ට ඒක තේරෙනවා. සසඳා බැලුවාම ඒක දැනේවි. ඒක ගොඩක් වටිනවා. පන්සල් වටේ එකතු වුණාට වැඩන්නේ වෛරය, ක්‍රෝධය, ඉරිෂියාව, මාන්නය, උද්දච්චකම් ඔළුවේ තියාගෙන ඒවා වලින් වැඩ කළ වැඩක් නැහැ. දැන් ඒවයින් වැඩ කරන අය මෙහෙ දකින්න අඩුයි, 99%ක්ම නැහැ. ධර්මානුකූල විදියට හිතන්න පුළුවන්, ධර්මානුකූල විදියට දකින්න පුළුවන් හයට තමයි පින්නතුනේ ධර්මය කියන එක පිහිටන්නේ. නැත්තම් ධර්මය පිහිටන්නේ නැහැ පින්නතුනේ. ධර්මය නිසාවත් පින්නතුනේ වෛරය උපදවා ගන්න හොඳ නැහැ. එහෙම තමයි බුද්ධානුශාසනාව අපිට කියලා දෙන්නේ. ධර්මය නිසාවත් වෛරය ඇති කරගන්න හොඳ නැහැ. ඒත් ගොඩාක් දෙනෙක් වෛරය ඇති කරගන්නේ සමහරලාට ධර්මය නිසානේ. ධර්මය පිළිබඳව තර්කවාදවලට අරක හරිය මේක වැරදි කියලා හරි වෛරයෙන් කතා කරන්නේ. අතන විකෘති කරන අය, මෙතන ප්‍රකෘති කරන අය, මෙතන හරිය කියන්නේ හරි ආවේගශීලීව. ඒ කියන්නේ පින්නතුනේ ඒ හිත ධර්මයේ පිහිටල නැහැ. ගුරුවරු හරි වුණාට වැඩක් නැහැ. ශාස්ත්‍රවරු හරි වුණාට වැඩක් නැහැ. කවුද හරි වෙන්න ඕන? තමාව. ගුරුවරයා හරි කියලා වැඩක් නැහැ. තමාව හරි වෙන්න ඕන. එනිසා ගුරුවරයෙක් ප්‍රමෝට් කරන්නවත්, ශාස්ත්‍රවරයෙක් ප්‍රමෝට් කරන්නවත් නෙමේ අපි ලෑස්ති වෙන්න ඕන. අපිම අපි ප්‍රමෝට් කරගන්න ඕන. තේරුණා නේද? අපිම අපි නගා සිටවා ගන්න ඕන. අපිම අපි ඉන්න තැන බලන්න ඕන. මේක හරි වැරදි කියන එක නෙමේ වැදගත් වෙන්නේ. යමක් තමන් හරිද වැරදිද කියන එක. තමන් හරි කියලා තමන්ට කොහොමද දැනගන්න පුළුවන්? තමන්ගේ ලෝභ ద్వේෂ මෝහ අඩුතරමට තමන් හරි. තමන් ළඟ ලෝභ ద్వේෂ මෝහ වැඩි තරමට තමන් වැරදි. සරලයි නේද? කාට හරි ඔක බැහැර කරන්න පුළුවන්ද? ඔක කොහොම නෙමෙයි කියලා. මං හිතන්නේ ජීවිතයේ සසඳා බලන්න, ධර්මානුකූලව බලන්න, අර ධර්මයේ සමග සසඳා බැලීමට ධම්මානුධම්මපටිපත්තියේ අපට ඊටාම සංක්ෂිප්ත වශයෙන් තේරුම් ගන්න පුළුවන් අපූරු අවස්ථාවක්. ලෝභ ద్వේෂ මෝහ වැඩි තරමට වැරදියා. ලෝභ ద్వේෂ මෝහ අඩු තරමට නැති තරමට නැත්තටම නැත්නම් එයා හරි. ඊර්ෂියාව මානය ක්‍රෝධය ගුණමකුකම් අඩු තරමට නැති තරමට වෙන තුනේ එයා හරි. එහෙම වැඩි තරමට එයා වැරදි. සරල විග්‍රහය. කොතනින්ද මේ හරි වෙන්නේ? ලෝක මායාවටද, ලෝකට පේන්නද, කාට හරි පේන්නද, මතු පිටින්ද? නැහැ. මේ හරි කර කර කරගන්න ඕන පින්නතුනි තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මය. කාටවත් නොපෙනෙන තමන්ටම පෙනෙන හිත. ඒක බුදුවරුන්ට පේනවා. සමාජයේ බොහෝ දෙනෙකුට පේන්නේ නැහනේ. ඒ වගේම බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙත් ඒ හිත පේන්නේ නැහැ කියලා. කවුරුත් ලේසියෙන් හිතාගෙන ඉන්නේ නැහැ. ඒ හිත පේනවා කියලා හිතන් ඉන්නේ නැහැ. ඒ හිත පේනවා නම් කවුරුත් බොරු කියන්නේ නැහැ. තේරුණා නේද? හැබැයි ඒ හිත දෙවිවරුන්ට පේන්නේ යන්නේ ඒ හිත, බුදුවරුන්ට පේන්නේ ඒ හිත, ආර්ය ශ්‍රාවකයන්ට පේන්නේ යන්නේ ඒ හිත. තමන් කාටවත් නොපෙනෙනවයි කියන හිත. ඒ ගැඹුරු ආධ්‍යාත්මයේ පින්නතුනි දරුවෝ මව්පියන්ට පෙන්වන්නෙත් නැහැ. මව්පියෝ දරුවන්ට පෙන්වන්නෙත් නැහැ. ස්වාමියා භාර්යාවට පෙන්වන්නෙත් නැහැ. භාර්යාව ස්වාමියාට පෙන්වන්නෙත් නැහැ. ඒ ගැඹුරු හිත දායකයා හාමුදුරුවන්ට පෙන්වන්නෙත් නැහැ. හාමුදුරුවෝ දායකවරුන්ට පෙන්වන්නෙත් නැහැ. ඒක තමන්ගේ පෞද්ගලික කාමරේ වගේ. ඒක පෞද්ගලික හිතක් තියෙන්නේ. ආන්නේ පෞද්ගලික හිත තමයි හදාගන්න ඕන. ඒ නිසා සත්‍ය අවබෝධය කරන්නේ, නිවන් දකින්නේ සියලු දෙනාම පෞද්ගලිකව. ඒක පෞද්ගලික වැඩක්. සංසාරයට යන එක පෞද්ගලික වැඩක්. දැන් අපි මෙතන සාමූහිකව හිටියට පින්නතුනේ මරණින් පස්සේ අපි ගමන විසිරී යනවා. ඒක හරියට පින්නතුනේ මේ ධර්මශාලාවෙන් එළියට ගියාම එක්කෙනෙක් උතුරු දිසාවට, තව එක්කෙනෙක් දකුණු දිසාවට, ඈ තව එක්කෙනෙක් නැගෙනහිර දිසාවට, තව එක්කෙනෙක් බටහිර දිසාවට විසිරෙනවා. ඒ වගේ තමයි අපිත් මරණයට පත් වුණාට පස්සේ සියලු දෙනාම එක එක දිසාවන් වලට යනවා. කිසිදු දිසාවකට නොයන උත්තමයෝ නිවී සැනහෙනවා. ඉතින් විවිධ චරිත සහ ස්වභාවයන් තියෙන නිසා තමා දිහාම බලන්න, ධර්මානුකූල කරගන්න. එතකොට දැන් ඔන්න ලොකු වචනයක් කියවුණා, ධර්මානුකූල. ඊළඟට තමන් ඒ වචනයට පින්නතුනේ අර්ථය ලබා දෙන්නේ තමන් ධර්මය දැන ඉගෙන ගත්ත පමණට. රහතන් වහන්සේ නමක් ධර්මානුකූල බව කියලා කියන්නේ අරිහත් ඵල සමාධියට. තේරුණාද? රහතන් වහන්සේ නමක් ධර්මානුකූල බව කියලා කියන්නේ අරිහත් ඵල සමාධියට. සාමාන්‍ය මද බුද්ධියක් තියෙන කෙනෙකුට ධර්මානුකූල බව කියලා ඇහුවොත් එයා කියයි පන්සිල් රකින්න එක, බල්ලන්ට කෑම දෙන එක, මේ වැඩිහිටියන් සලකන එක, සතුන්ට උපකාර කරන එක, ඒසයිවක නොකර ඉන්න එපා ඒව කරන්න. එයලා සාමාන්‍ය ධර්මානුකූල බවක් කියලා කියන්නේ එහෙමයි නේද? එහෙමයි කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක නෙමේ. එක එක මට්ටමට තමයි දැන් සෝහාන් මාර්ගඵල තත්වයටපත් වෙලා, සක්කාය දිට්ඨිය දුර වෙලා, සීලබ්බත පරාමාස නැතුව, විචිකිච්ඡාව ධර්මයේ පිළිබඳව නැතුව. විචිකිච්ඡාව නැති වුණාම පින්නතුනේ අර වයින් කරපු බෝනික්කා වගේ එහෙ මෙහෙ දුවන ගතිය නැති වෙනවා. තේරුණා නේද? එහෙමෙ දුවන ගතිය නැති වෙනවා වයින් කරපු බෝනික්කා වගේ. නැත්තම් මේ හාමුදුරුව හොඳයි කියනවා, ආයි ටික දවසකින් අර හාමුදුරුව හොඳයි කියනවා. එහෙම දේවල් තියෙනවා. තේරුණා නේද? ඒ විදිහට කල්පනා කරනවා මේ විචිකිච්ඡාව තියෙනකොට අර එහෙම තමයි. ඉතින් ඒක තියෙද්දි ඒක වළක්වන්නත් බෑ මිනිස්සෙක් ළඟ. ඉතින් එහෙමනම් ඒව දුරු වුණාට පස්සේ පින්නතුනි අන්න ධර්මානුකූල වෙන්න කියපු ගමම්ම එයා සෝහාන් මාර්ගඵල සමාධියට සමාදිනවා. තවත් සංයෝජන අඩු වුණාම සකදාගාමි ඵල සමාධියට සමවදිනවා. තවත් අඩු වුණාම අනාගාමි ඵල සමාධියට සමවදිනවා. තවත් අඩු වුණාම අරියත් ඵල සමාධියට සමවදිනවා. මේවා අඩු කරන්න තියෙන පින්තුනි මෙන්න මෙහිමයි. සූත්‍ර ධර්ම දහස් ගාණක් කියවද්දි මෙන්න මේ කියමන් ටිකම හසු වෙනව පින්නතුනේ. දහස් ගාණකම තියෙන මෙන්න මේ කියමන් ටික. ඇස මගේද? ඇස නිට්ටයද? අනිට්ටයද? එතකොට ඇස මගේ නොවේ. ඇස අනිට්ටයයි. ඒ මගේ ආත්මයද? ඒ මගේ ආත්මය නොවේ. ඇසෙන් හටගන්නා වූ චක්කු විඥාණය මමද? මම නොවේ. ඒ මගේ ආත්මයද? ආත්මය නොවේ. ඒ නිට්ටයද අනිට්ටයද? ඒ අනිට්ටයයි. මෙන්න මේ කතාව ඔබ ත්‍රිපිටක ධර්මයේ පරිශීලනය කරොත් සූත්‍ර දහස් ගානක අසු වෙන්නේ මේ ටිකමයි පින්නතුනේ. ආයි වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ ටික ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ සදායතන වලටම සම්බන්ධ කරනවා. අවසානයේ මන මමද? මම නොවේ. මගේ ආත්මයද? මගේ ආත්මය නොවේ. එය නිට්ටයද? අනිට්ටයද? අනිට්ටයයි. අනිත්‍ය නම් ඒ දුරු කළ යුත්තක්ද? අල්ලාගත යුත්තක්ද? දුරු කළ යුත්තක් කියලා ප්‍රකාශ කරනවා. එහෙමනම් අපි මොකද කරන්න ඕන? මේ සදායතන වලටම මම කියලා බැඳෙන එක දුරු කරන්න ඕන. ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට, මනට. ඒක පින්නතුනේ භෞතිකවාදී ක්‍රමයකින් නෙමෙයි ඒක. ස්පර්ශයේ වළක්වන්න කියලා මුකුත් අල්ලන්නේ නැතුව ඉන්නවා. නැත්තම් අත් දෙකට ග්ලව්ස් එකක් දාගෙන කකුල් දෙකට සපත්තයක් දාගෙන ඉන්නේ. එතකොට ස්පර්ශ වෙන්නේ නැහැ නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊළඟට ඇහැට රූප හාමුදුරනේ ගැටෙන්නේ නැහැ නේ. ඇස් දෙක පියාගෙන හිටියාම ඉවරයි. කනට ශබ්ද ඇහෙන්නේ නැහැ නේ. කන් දෙකේ ඇබ දෙකක් ගහගත්තා නම් ඉවරයි. නාහයට සුවඳ එන්නේ නැති වෙන්නේ ක්ලිප් එකක් ගහගත්තා නම් ඉවරයි. එහෙම එකක් නෙමෙයි පින්නතුනේ. එහෙම කතාවක් නෙමෙයි. දැන් රහතන් වහන්සේලාත් රූප දකින්නවා, ශබ්ද අහනවා, ගන්ධ රස විඳිනවා. රස මේක රසවත් කියලා ආහාරයක් වුණත් රසවත් කියලා කියන බුදු කෙනෙක් වුණත්. ඒක රස නැත්තන් නීරසයි කියනවා. එහෙම තියෙනවා පින්නතුනේ. මාර්ගඵලලාභීන් පවා ධර්මල්ලන් ගොඩනගනවා, හදනවා. වතාවත් යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනවා. අවාහ විවාහ වෙලා තියෙනවා. ඒ කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවනේ. එතකොට මේක වැරදි තැනකින් අල්ලගන්න එපා කියනවා. වැරදි තැනකින් අල්ලගන්න එපා මේක. ඒක නිසා මේක ගැඹුරු ආධ්‍යාත්මයට සම්බන්ධ කරන දෙයක්. එතකොට අරිහත් සිත කියන එක පෙන්වුවේ පින්නතුනේ ස්පර්ශ වෙද්දිත් ඇලෙන්නේ නැති ගතිය. ඇහැට රූප ස්පර්ශ වෙනව ඇලෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙනව ඇලෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙනව ඇලෙන්නේ නැහැ. ස්වාමි භාර්යාව සේන් හරි ඉන්නව ඇලෙන්නේ නැහැ. මොකද්ද? හිත. කොහොමද ඇලෙන්නේ නැත්තේ? දැඩි ලෝභ ద్వේෂ මෝහ වශයෙන් ඇලෙන්නේ. දැඩි ලෝභ ద్వේෂ මෝහ වශයෙන් ඇලුනහම පින්නතුනේ ඒකේ තියෙන භයානකත්වය මොකද්ද? වෛරය, ක්‍රෝධය, ඉරිෂියාව, මාන්‍ය, උද්දච්චකම ඔය ඔක්කොම කැටිව තියෙන්නේ. එනිසා පුතජන ලෝකයාගේ ආදරය කියලා කියන්නේ මහා බරපතල වෛරයකුත් එක්ක තියෙන එකක්. පුතජන ලෝකයේ කෙනෙක්ගේ ආදරය ලබන්න මේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ ආදරය ලබන්න ලෑස්ති වෙනවා නම් ටිකක් පරිස්සංගය. තේරෙනානේ? ඒ තරමට වැට කඩලු, ඒ තරමටම නීති, ඒ තරමටම ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ පාරේ යද්දිම මට දවසක් එහෙම අත්දැකීමක් ලබන්න ලැබුණා. පිරිමි ළමෙක් ඇවිල්ලා පිහියක් අරගෙන ගෑනු ළමයාට දික් කළා, ආදරේද නැද්ද තමසේ මට දැන් කියනවා කියලා කිව්වා. මම ඇහැට දැක්කද ඒ ගෑනු ළමයා බය වෙලා පිහිය ඇදලා කියන්නේ නැද්ද දැන් කියන්න ඕන ආදරේද නැද්ද? කඩෙන් සිල්වර බඩුවක් ගන්නවා වගේ. ආදරේ මංකොල්ල කනවා දැකපු අවස්ථාව මගේ ජීවිතේ පළවෙනි. ඉතින් පින්නතුනේ මේ මම යන්නේ නැතුව පොඩ්ඩක් දුරට ගිහිල්ලා හැරිලා මම බලාගෙන හිටියා. මොකද හේතුව මේ පුජ්‍යලා හිටපු අර මෝඩ විදියට අර ළමයට අර පොඩි ගෑනු ළමයේ ළමයට ගහයි කියලා අනී කියලා මට හිතුණා. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා මටත් තුම්බල වගේ අර කොල්ල ගියා යන්න. එහෙම හරි ගියපෙ එක ලොකු දෙයක් නැත්තම් අර ළමයට අරකින් යනලා දැම්මුත් එහෙම කියලා. ඉතින් පින්නතුනේ මේ පුහුදුන් ලෝකය කියලා කියන්නේ අන්න එහෙම දැඩි වෛරයෙන් යුක්ත ලෝකයක්. ස්වාමි භාරවර වශයෙන් ඉඳලා හරි ධර්මේ නැත්තම් ඒත්තන්ගේ ඒව නිමා වෙන්නේ මහා දැඩි වෛරී ස්වභාවයන් වලේ අවසන් වෙන්නේ. එහෙම නැත්තම් පීඩාකාරී ජීවිත ගත කරන්න ජීවත් වෙනකම්. තේරුණා නේද? එනිසා මං එක දවසක් අර හමුදාවේ ප්‍රධාන මහත්මයෙක් කිව්වා, හාමුදුරනේ මං හදාගෙන තියන්නේ අපේ නෝනා. අපේ නෝනා හිටගන්න කිව්වොත් හිටගන්නවා, වාඩි වෙන්න කිව්වොත් වාඩි වෙනවා කිව්වා. ඒ විදියට මං හදලා තියෙන්නේ කියලා. එතුමාට මං කිව්වා, මහත්තයෝ බය කියන්නේ එකක්, ආදරය කියන්නේ එකක්. ඔබතුමා හිතන්නේ ඔය තියෙන්නේ ආදරේද බයද? මිනිහා නිහඬ වුණා. මිනිහා දන්නවා මේ තියෙන්නේ බය. මගව දවස මැරිච්ච දවසක මේ ගෑණි hina වෙනවා කියලා, සතුට වෙනවා කියලා, සුසුමක් හෙලනවා කියලා, යාන්තම් ඇති කියලා බෝම්බයක් පිපුරා ප්‍රභාකරන්ට පින්දෙනවා, සාන්ත තැන්කියු ප්‍රභාකරන් කියලා. ඉතින් ඒ නිසා ওই විදියට ඉන්න එපා. ඕම හිටියොත් ඕක ආදරේ නෙමෙයි, ඕක ගෞරවය නෙමෙයි කියලා. ඒ නිසා මිනිසුන් ඉගෙන ගන්න ලෝභ ද්වේෂ මෝහ කියන தත්වයන් වලින් තොරව මේ ලෝකය දිනා ගන්න, ලබා ගන්න, ජීවත් වෙන්න, පවතින්න. එතකොට පෝසත්. එතන තමයි පෝසත් ජීවිතය. එයා ඉන්නෝ පිනතුනේ ගහක් යට, ගහක් මුල වාඩි වෙලා මෙහෙම අත් දෙක බැඳගෙන ඉන්නෝ මේ ධර්මයේ දරාගත්ත කෙනෙක්. එයා දුප්පත් නැහැ. එයා පුටින්ට වඩා සතුටින් ඉන්නෝ. එයා සෙලින්ගිට වඩා සතුටින් ඉන්නෝ. එයා මේ රටේ ජනාධිපතිට වඩා සතුටින් ඉන්නෝ. ඒක එංගලන්තේ මහරජට වඩා සතුටින් ඉන්නෝ. ඒ මේ ධර්මයේ දරාගත්ත කෙනා ඒ ගහ යට ඉන්නවද නැද්ද? ඔව්. එයා ලෝභ ද්වේෂ මෝහ දුරු කරලා තියෙන්නේ. අර ද්වේෂයෙන් දැවෙන ගිනි නැති කරලා තියෙන්නේ. ඒ පීඩාවල් නෑ. අපි හිතාගෙන ඉන්නේ සැප සම්පත් කියලා කියන්නේ ධර්මයම මිසක්. සැප සම්පත් කියන්නේ රජකමක්වත්, නිලතලයක්වත්, යාන වාහනයක්වත්, මාලිගාවක්වත්, තනතුරක්වත්, තානමාන සම්මානවත් නොවේනේ. ඒ කිසිවක් නෙමෙයි පින්නතුනි. ඒ කිසිවක් නොවේ. මෙන්න මේ සිත අවබෝධ කර ගැනීම, සිතේ තියෙන ස්වභාවය තේරුම් කර ගැනීම තමයි පින්නතුනි ධනය. ධම්මං විනානත්ති සුඛානත්තා. සද්ධර්මයේ නැමැති උතුම් පෝසත්කමෙන් හොද වැඩෙන්න. එතකොට පින්නතුනි සක් දෙවිඳුත් වඳිනවා. සෝවාන් මාර්ගඵලය ලැබුවොත් සක් දෙවිඳුනුත් අසුනෙන් නැගිටලා වඳිනවා කියලා තියෙනවා. සක් දෙවිඳු කියලා කියන්නේ සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර කියලා කියනවා. ඉතින් දිව්‍ය ලෝක කියලා කියන්නේ අපේ මනෝකායේ යම් ස්වභාවයක මේ විශ්වයේ නොපෙනෙන අද්භූත ශක්තියක් හැටියට සුවවිඳමින් ඉන්න අවස්ථාවකට දිව්‍යමය තල කියලා ලෝක කියලා කියනවා. එච්චරයි. එතකොට ප්‍රේත ලෝක කියන්නේ මනෝ ශරීරය යම් වේදනාකාරී පීඩාකාරී දිය විඳමින් පහත් මට්ටමක වාසය කරනකොට කියනවා ඒක ප්‍රේත තල කියලා. ඉතින් ඒවයි සිටින්නා වූ ප්‍රධාන දෙවියත් මේ කෙනාට ගරු කරනවලු. මොකද හේතුව දැන් අපි හිතමු පුතජ්ජන කෙනෙකුත් දිව්‍ය ලෝකේ උපදිනවා. සෝහාන් මාර්ගඵලලාභී කෙනෙකුත් දිව්‍ය ලෝකේ උපදිනවා. දැන් සෝහාන් මාර්ගඵලලාභී කෙනා එකම දිව්‍ය තලයේ වුණත් එයා මහේ ශාක්‍ය. තේනා නේද? අල්පේ ශාක්‍ය වෙන්නේ නැහැ. එයා මහේ ශාක්‍ය. එයාගේ වර්ණය වැඩි. එයාගේ ආලෝකය වැඩි. තේනා නේද? එයාගේ ආලෝකය වැඩි. එයාගේ වර්ණය වැඩි. මම දැකලා තියෙනවා එහෙම දෙවිවරුන්ට ආලෝක කිරණක් තියෙන්නේ. මහේ ශාක්‍ය දෙවිවරුන්ට තියෙන ආලෝකය ටිකක් ප්‍රබලයි. ලොකු ආලෝකයක්. එයාගේ ආලෝක කිරණ එනකොට අනිත් ආලෝක ඈත දෙවිවරු පොඩි අල්පේ ශාක්‍ය දෙවිවරු ඈත් වෙන්න ඕන. ඉතින් ඒ විදිහට පින්තුනේ මේ ඒ දේව ස්වභාවයන් වල පවා ඒ බලවත් බවක් හට ගන්නවා. එහෙමනම් ඉතින් ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ අන්නේ බලවත් ආත්ම පිරිසුදුතාවයක් ඇති කර ගන්න. මේ අවස්ථාව හොඳට ප්‍රයෝජනෙට ගන්න. මන ළඟ තියෙන දේ කුමක්ද කියලා බලන්න. දේශනාව දිහා බලන්න එපා. වචන දිහා බලන්න එපා. හාමුදුරුවෝ දිහා බලන්න එපා. ඕන්නේ තමන්ගේ ස්වභාවය දිහා බලන්න. තමන්ගේ හැඩේ දිහා බලන්න. බලන්න ඔබ මොන වගේ හැඩ තියෙන කෙනෙක්ද කියලා ආධ්‍යාත්මිකව. මොන වගේ හැඩයක් තියෙන කෙනෙක්ද කියලා බලන්න මට කියන්න. හොඳට බලන්න විනාඩියක් දෙකක් අරගෙන බලන්න ඔබේ හැඩේ. ඔබේ හැඩේ මට උදාහරණයකින් හරි එහෙම නැත්නම් ස්වරූපයකින් හරි කියන්නත් ඕන. හොඳයි, දැන් මේ ඔබ රස විඳේ, බැලුවේ, දැක්කේ, භුක්ති විඳේ ඔබේ හැඩය. මම වචන වලින් අහන්නම්. එන වචනයක් මොනවා හරි කියන්න ඔය ලොකුවට හිතන්න එපා. ස්වභාවයෙන්ම අපේ මේ උදරේ පපුවේ ඉඳලා එන වචන තමයි ඇත්ත. වැඩි ඔය හිතලා ප්ලෑන් කළා එඩිට් කළා එන වචන වලට වැඩිය හොඳයි නේද? ඈ කලව මේ සකසලා එන ඒවට වැඩිය හොඳයි ස්වභාවයෙන්ම එන වචන. ඔබේ හැඩේ කුමක්ද? හරි කොහොමද පිටිපස්ස හැපේම? සහල්වාග් ලෝභයෙන් ද්වේෂයෙන් තොර කෙනෙක් හැටියට. තව ඔබේ හැඩේ කොහොමද? කොහොමද ඔබේ හැඩේ? වචනෙන් කියන්න බෑ. තව හැමෝම කියන්න හා තව කියන්න බලන්න මට පැහැදිලිව ඔබේ හැඩේ කුමක්ද? මගේ හැඩේ මේ වගේ. ඔව් ස්වභාව දාමක් වගේ. හොඳයි. තමන්ගේ හැඩේ කියලා කියන්නේ ගතිය. ගතිය කියලා කියන්නේ තේ හැඩේට. තමන්ගේ ගතිය. එතකොට අරිහත් ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ආර්ය ශ්‍රාවක ගතියක් ඇති වෙන්නත් පුළුවන් නේ. ආර්ය ශ්‍රාවක ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අනිත් ගති තියෙන්නත් පුළුවන්. ද්වේෂ ගති තියෙන්න පුළුවන්. පෙරේත ගති තියෙන්න පුළුවන්, යක්ෂ ගති තියෙන්න පුළුවන්, තිරිසන් ගති තියෙන්න පුළුවන්. හැබැයි ගති තිබුණට කමන්නේ, ගති අඳුන ගන්න, ගති වෙනස් කර ගන්න පුළුවන්. ගැඹුරින්නේ තියෙන්නේ එහෙමයි. දැන් මං අහනවා කවුරු හරි මිනිස්සෙක් ඔබට පොල්ලෙන් ගහනවා, පොල්ලක් ගෙනල්ලා පොල්ලකින් ගහනවා. ඒක ඔළුවට වෙන්නත් පුළුවන්, ඇඟට වෙන්නත් පුළුවන්, කොන්දට වෙන්නත් පුළුවන්. ඔයාලට හරි පොල්ලකින් කවුරු හරි ගහනවා. ඔබ මොකද කරන්නේ? ඔව් වෙනුවෙන් ඔබ මොකද කරන්නේ? ඇත්ත කියන්න ඕනේ, නිකන් බොරු කියන්න එපා. ඈ බේරිලා යනවා. තව අපේ මහත්තයා මොකද කරන්නේ? බේරිලා යන්න උත්සාහ කරනවා. ඈ ගැවොත් ගහනවා. මොකද කරන්නේ? ඈ බේරෙන්න බලනවා. ඈ වෙන්න තිබිච්ච දෙයක් වුණා කියලා හිතනවා. ඈ මග ඇරලා ඉන්න බල මග බැරි වුණොත් ගහනවා. ඇත්තටම ඔයත් ඕකද කරන්නේ? ඇත්තටම ජීවිතේම දෙයක් වුණොත්, ඇත්තටම ජීවිතේම දෙයක් වුණොත් ඇත්තටම ඕකද කරන්නේ අපි? ආගඩ පයින්නවා. ඔය ලස්සනට තියෙන්නේ, ඕක ලස්සනටම තියෙනවා මේ පුන්න රාතන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේ වෙන්න ඕන. මේ උන්වහන්සේගේ චරිතයේදී අහනවනේ මේ පලාතේ අර සුනාපරන්ත කියන ප්‍රදේශයට යනකොට මේ පලාතේ මිනිස්සු ඉතාම දරුණුයි. ඔබට මිනිස්සු ගැහුවොත් මොකද හිතන්නේ? බැන්නොත් මොකද හිතන්නේ? දොස් කිව්වොත් ගැහුවේ නෑනේ කියලා සතුට වෙනවා කියනවා. ගැහුවොත් මොකද කරන්නේ? මගේ අතපය කැඩුවේ නෑනේ කියලා සතුට වෙනවා කිව්වා. අතපය කැඩුවොත් මොකද හිතන්නේ? බුදුහාමුදුරහන්නේ ඒක දිගට දිගට විමසන්. සානි මම මැරුවේ නෑනේ කියලා සතුට වෙනවා කියලා. මැරුවොත් ඔබ මොකද කරන්නේ? ජීවිතේ පා වෙලා මරණය සොයාගෙන යන මිනිසුන් සිටින ලෝකයක මට ඒක ඉබේම හම්බුණා නොමිලේම හම්බුණා කියලා හිතනවා කිව්වා. ආයෙනම් යන්න කිව්වා. රහතන් වහන්සේට කිව්වා සුනාපරන්ත කියන අරාබියෝ මක්කම් ප්‍රදේශය කියලා තමයි දැන් කියන්නේ. ඒ ප්‍රදේශයට යන්න කිව්වා. මේ ප්‍රදේශයේ මිනිස්සු දරුණු කාන්තාර යුගවල මිනිස්සු මරාගෙන කනවා. මිනිමස් කන මිනිස්සු ඉඳලා තියෙන්නේ. එහෙනම් යන්න කිව්වා. ඒ භික්ෂුව ගිහලා පළාත ගිහිලා මේ රහතන් වහන්සේ ඒ ධර්ම සේවාවන් වල යෙදුනා. හැබැයි මතක තියාගන්න ඒ වස ඇතුළම උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඒ කියන්නේ මොකද්ද කරේ? අර කීපු දේවල් වුණා. ඒ ගොදුරකට අසු වුණා උන්වහන්සේ. පිරිනම් බාල තියෙනවා. නැත්තම් විදියක් නැහැනේ. ඒ වසම උන්වහන්සේ පිරිනිවන් පාලා තියෙනවා. ඉතින් සම්මුතිය කියන්නේ මේ ප්‍රශ්නය මට උත්තර දුන්නද? පරමාර්ථ වශයෙන් මේකට උත්තර දුන්නද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඔබටත් ඇති මටත් ඇති. හැබැයි ඔබ දුන්න සම්මුති වශයෙන්ද? සම්මුති වශයෙන්නේ. හැබැයි මම ඇහුවේ ටිකක් පරමාර්ථ පැත්තට ඔබ බර කළා උත්තර දෙන්නත් තිබ්බා. පරමාර්ථ පැත්තට ටිකක් බර කළා උත්තරයක් දුන්නොත් කොහොමද ඔබේ උත්තරේ වෙන්නේ? සම්මුති වශයෙන් ඉතින් ක්‍රියා කරන්න ඒක සම්මුති ස්වභාවය අනුවනේ නේද? ඒක කයතුවාල් කරගන්න ඕනේ නැනේ. කොහොමද පරමාර්ථ පැත්තට බර කළ උත්තරයක් දුන්නොත්? කොහොමද කියන්න බලන්න පරමාර්ථ පැත්තට බර කළ එකට උත්තරයක්. පොල්ලකින් තමන්ට ගැහුවොත් වැදුණා නම් වැදුණා පමණයි. ඒ වගේ හරි. ඊට පස්සේ තව කියන්න බලන්න. ආ තාම මට උත්තරයක් හරියට හම්බුනේ නැහැ. කියන්න බලන්න. සසර කරපු අකුසල කර්මයක් කියලා හිතනවා. හරි. ඒකත් තමන්ට හෑ? ඔව්. ඔය පුතා මොකද කියන්නේ? බලන පොඩි කරාටි පාරක් දාලා මට හොඳ මේ තාම පෝසත් උත්තරයක් හම්බුන්නේ නැහැ. මදි. ගන්න හේතුව මොකද කියලා බලන්න ඕන. තාම මොකද හිතෙන්නේ? සීයක් ගෙවල් තිබිච්ච එකෙන් එකක් අඩු වුණා කියලා හිතනවා. ඔව්. හරි. ඔක පරමාර්ථ පැත්තේ උත්තරයක් එද්දී මම බලාපොරොත්තු වෙච්ච ඒ පෝසත් උත්තරේ හම්බුනේ නැහැ. තව පොඩ්ඩක් හිතලා බලන්න ඕකන ලස්සන උත්තරයක් තියෙනවා. හරි. ප්‍රබුද්ධ ධර්මය පිබිදෙන ලස්සන උත්තරයක් ඔකට අපිට හදා ගන්න පුළුවන්. දකින්න දර්ශනයෙන් ගොඩනගා ගන්න පුළුවන්. තව ටිකක් හිතන්න බලන්න. දැන් මං ඉල්ලුවේ ඉස්සෙල්ල සම්මුති වශයෙන් උත්තරයක් දුන්න කියලා පින්නතුන් පිළිගත්ත නිසා මං දෙවෙනි වතාවේ මතක් කරේ මොකද්ද? ඕ ටිකක් පරමාර්ථ වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් උත්තරයක් තමයි ඌමනා කියලා කියන්නේ. ඔබට පොල්ලක් අරගෙන ගහන්න આવොත් කියලා. තේරුණාද? මේ කතාව බුද්ධ කාලයේදී මේ රහතන් වහන්සේලා අතර සිද්ධ වෙච්ච දෙයක්. එක්තරා වික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. මේ එයා හිතාගෙන හිටියා එයා රහත් කියලා. හැබැයි එයා රහත් නෙමෙයි. රහත් නෙමෙයි කියලා ඉතින් වට වෙලා එයාට ගැහුවේ නෑ අල්ලගෙන අද කාලේ වගේ. අර තවත් රහතන් වහන්සේ කෙනෙක් එයාට රහත් වෙන්න උදව් කරනවා. අද වගේ නින්දා කරන්න YouTube එකේ ගිහිල්ලා බලින්න ඒව කරන්නේ නෑ. ඒ කාලේ කරේ නෑ. දැන් ඉන්නේ අර නිකන් හිවල්ලු වගේ මිනිස්සුනේ ඒකයි ඒව කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ කාලේ එහෙම කරේ නෑ. කරේ විශාල ඇතෙක් මවලා. දැන් මෙතනත් කරේ පොල්ලකින් ගහන කෙනෙක් මවලා මම ඔය ඇත්තන්ට ආදර්ශයක් දුන්නා. ඇතෙක් මවලා තමන්ගේ ඉස්සරහට එනවා. ඒව කරා. එතකොට මොකද කරන්න කියලා ඇහුවා. කරන්න කිව්වහම එයා කව පැනල දුවනවා. තනනේ පැනල දුවනවා කියලා. ඒ වගේම ඒකේ ධර්මයේ සඳහන් කරන්නේ මවල එව්වා ඊට පස්සේ මෙයා පැනලා දිව්වා කියලා තියෙන්නේ පොතේ. දැන් ප්‍රකාශන විදියක් හැටියට ගත්තොත් පැනලා දුවනවා කියලා කිව්වා. එහෙම නැත්නම් අර පැනලා දුවන්න යාට හිත් පහල වුණා. අන්න එතකොට අර රහතන් වහන්සේ රහත් කියලා රැවටිලා වගේ හිටපු කෙනාට කිව්වා ආ රහත් නෙමෙයි කියලා. රහත් නෙමෙයි කියලා. මේක භෞතිකවාදී කතන්දරයක් නෙමෙයි. භෞතිකවාදී අලියෙක් ගහන්න ආවොත් දුවන්න ඕන තමයි. මොකද කය රහත් වෙන්නේ නැහැනේ. මෙතන මනෝමය ස්වභාවයක ලක්ෂණයක් පෙන්වන්නේ. එතකොට මෙතන දුවනවා කියන උත්තරේ තමයි හම්බුනේ. ඔය ඇත්තන්ගෙන් හම්බුනොත් එහෙමයි. ඔය ඇත්ත රහත් නැහැ තාම. නේ ගැව්වොත් ඉතින් වෙන්න තියෙන දෙයක් කියලා හිතුවා. පොඩ්ඩක් බ්ලොක් එකක් දාලා අහතර පයින්නවා. ඒ වගේ උත්තර නෙදෙන්නේ නේද? පොඩ්ඩක් බේරෙන්න බලනවා. සාමදානෙන් කතා කරන්න බලනවා. ඒ වගේ උත්තරයක් එතනත්. ඉතින් ඒ වගේ තියෙනවා. එතකොට මෙතෙන්දී තහවුරු කළා ඔබ තාම එතෙන්ට ඇවිල්ලා නැහැ කියලා. ඒ නිසා වෙනතුනේ ඕන තරම් මේ අපි ළඟටත් ඇවිල්ලා සද්ධර්මයේ අහන්න ඇවිල්ලා මට මේ ආනන්ද හාමුදුරුව කියන ධර්මම මං පරිපූර්ණ කොට අවබෝධ කර ඇත්තෙමි කියලා වැවටිච්ච අය ඉන්න ඕන තරම්. ඉතින් මමවත් හිතන්නේ මං පරිපූර්ණයි කියලා. මං හැමදාමත් ආලෝකමත් වෙනවා. ගෝලියෝ හිතනවා පරිපූර්ණයි කියලා. ඒක වැරදි නේ. එහෙම හිතන එක වැරදි. අපිට හැමදාමත් වර්ධනය වෙන්න වැඩි කරගන්න මේ ආලෝකය අවශ්‍ය කරනවා. එහෙමනම් අන්න තෙන්දි පෙන්නු අර රැවටිලා හිටපු ගෙනාට ඔබේ ලෝභ ද්වේෂ මෝහ අතර ඔබ තාම වෛරය ක්‍රෝධය පලි ගැනීම ගුණමගුකම් අතර මේ තාම ඉන්නවා. ඔබ තාම රහත් නෙමෙයි. ඔබ රහත් ඵල අවබෝධ කරගත්තා කියලා හිතාගෙන හිටියට කියලා ධර්මයේ සඳහන් කළා. ඉතින් මෙතෙන්දි පින්නතුණි අපිට ඒ ගුටි කන්නට කෙනෙක් මෙහි නොදක්නෙමි. මම දක්නේ නැත. පහර කෑමට කෙනෙකු මෙහි දක්නේ නැත. පහරක් නම් කාහට එල්ල කරම්ද? ගුටි කවුරුන් විසින් කනවාද? රිදුම් කවුරුන් විසින් ගන්නවාද? කවුරුන් විසින් ජීවත් වෙනවාද? කවුරුන් වයසට යනවාද? කවුරුන් මේ යනවාද? මේ ශරීරය මම නොවේ. මගේ ආත්මය නොවේ. මේ නිත්‍ය නොවේ. මේ ශරීරය සහ මේ ආත්මය, මේ මමයයි යන සංකල්ප මම දුරුකල වූ එක් දුරුකල කෙනෙක්. ඔවුන්ගේ සතර මහා භූතයන්ටම ලබා දුන් පහරක් පමණයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පින්නතුනේ පින්ඳ පාති වඩින්දි දර ඉපලකින් පිටිපස්සෙන් ගිහිල්ලා ගහලා දෙන්නේ කොළු ගැටේ. හිතන්න බා මේ සුන්දර ජීවිතයක් කියලා රහත් බව කියන්නේ බුද්ධ කාලේ වුණත් පාරේ යද්දි ගුටි කන්න වෙන නේ මුගලන් හාමුදුරු මේ අඟුලිමාල හාමුදුරු එහෙම ලේ පෙරාගෙන ඉන්නේ පින්ඳ පාති ගිහිල්ලා. අද වගේටත් වඩා හපං කියලා හිතන ඒ කාලේ මිනිස්සු ගල් වලින් ගහලා දුවනවා. ගල් වලින් ගහලා දුවනවා. දැනටත් වෙන තුනේ එහෙම කරනවා. එතකොට මේ උන්වහන්සේට පහර දෙනවා දර ඉපලකින් පොල්ලකින් කියලා අපි කියමු. දර ඉපලක් කියන්නේ පොලු කැලලා. පොල්ලකින් ගහනවා. කියවුවාම උන්වහන්සේ පස්ස බලන්නෙත් නැතුව වඩින්නේ. පස්සේ බලන්නෙත් නෑ. ඊට පස්සේ එතන කඩේ ළඟ හිටපු කඩයක් වගේ මන්සන්දියක හිටපු මිනිස්සු කොල්ල ටික අනිත් කට්ටිය එකතු වෙලා මොකද දාර ශ්‍රමණයට ගැහුවේ කියලා අර කොල්ලට අල්ලන් ගැහුවා. මේව කරනවනේ සාමාන්‍ය අසාධාරණයට ඉදිරිපත් වෙලා. එහෙම ගහනකොට හැරිලා ඇහුවා. "ඇයි ගහන්නේ ඔය කොල්ලට?" ගාන මේ ඔබ වහන්සේට දැනුම් නැද්ද මේ 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 මනුස්සය ගැව්වනේ ඔබ වහන්සේට නිකන් පින්ඳ පාති වදින්දි. දර ඉපලක් නම් වදිනවා තේරුණා. ඒක මට ගැහුවා. මට පහර දුන්නා. මගේ ආත්මයට පහර දුන්නා. මගේ ජීවිතයට පහරක් එල්ල කළා. අපේ ආගමට පහරක් එල්ල කළා. සිවුරට පහරක් එල්ල කරා. අපේ නිකායට පහරක් එල්ල කරා. මං අහිංසක කෙනෙක් මට පහරක් එල්ල කළා. දැන් ගොඩක් අය ඉන්නේ අහිංසක මමලනේ. දැන් මෙතන අහිංසක මමෙක් නැහැ. පින්ඳපාති වඩින මමෙක් නැහැ. හොඳට මතක තියාගන්න. පින්ඳපාති වඩින මමෙක් හිටියන මං අහිංසකව පින්ඳපාති වැඩියා මේ යකා මට ගැහුවා මං මේක සුළුවෙන් අතාරින්නේ කියලා මම හිතනවනේ. අහිංසක මමෙක් වුණොත් හරි භයානකයි. මෙතන අහිංසක මමෙක් නෑ. සතර මහා භූතයන්ටම සතර මහා භූත ධර්මයක්ම ගස්ඨ දේ වුණා. සතර මහා භූතයන්ට සතර මහා භූත ධර්මයෝම ගස්ඨණයක් වුණා. මට පහර දුන්නේ නැත. මාහට පහර දිය හැක්කෙද්ද නැත. දහම කාම කර්ම ලස්සන නැද්ද? උදාර නැද්ද? මනහර නැද්ද? මනහරයි. අසනයි. හාන් එතෙන්ට අපි ආලෝකවත් වෙලා නැහැ. නිකන් බොරුවට හිතන්න එපා පරිපූර්ණයි කියලා. කිසි කෙනෙක් හිතන්න එපා පරිපූර්ණයි කියලා. ගෝලු බාලයෝ ඔක්කොටම කියන්නේ හිතන්න එපා අපි එතෙන්ට ආලෝකවත් වෙන්න ඕන. එතෙන්ට පරිපූර්ණ වෙන්න ඕන. සතර මහා භූත ධර්මයන් අතරම සතර මහා භූත ධර්මයන් ගස්ඨණේ වුණා. දැන් ඔය පොළු කෑල්ලම ඔයිටත් වඩා ලොකු පොළු කෑල්ලක් හැරි අත්තක් හරි වැටෙනවා ගහින් ඇඟට පාරේ යද්දී අත්ත කඩාගෙන. එතකොට මොකද අපි කරන්නේ? අනේ එතකොට නම් හිතන්න පුළුවන් හාමුදුරන සතර මහා භූත ධර්මයක් සතර මහා භූත ධර්මයන්ගේ ගැෂ්ඨණේ වුණා. ඕ කාඩද බේරෙන්නේ? කාඩද අපි ප්‍රතිවිරෝධතාවයක් දක්වන්නේ? කාගෙන්ද අපි අහන්නේ ඇයි 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 මට ගැව්වේ රුක්ෂ දේවතාවා ඇයි මට ගැව්වේ? ඒ වහන්න බෑ. සතර මහා භූත ධර්මයන් සතර මහා භූත ධර්මයක ගැෂ්ඨණේ වුණා. අත්ත කියන්නේ සතර මහා භූත ධර්මයක්. අපේ ශරීරය කියන්නේ සතර මහා භූත ධර්මයක්. ඒ අතර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වැනි උත්තමයෝ ඉඳලා නැහැ. තේරුණා නේද? එහෙම තැනක ඉඳලා නැහැ පින්නතුන. මේ ශාසනයේ කරුණා ශාසනයක්. මේ කරුණා ශාසනයේ බුදු පිළිමයකට හරේ. මේ වික්ෂූන් වහන්සේ කෙනෙකුට හරේ. හානියක් කළොත් ස්වභාව ධර්මයේ කිපෙනවා කියන්නේ පින්නතුනේ. ඒ රට වුණත් අනිත් පැත්ත ගහලා තමයි නිකන් ඉන්නේ. භාවියන් බුදු පිළිම අර කඩලා විනාශ කළා. ඒ රටට මොකද වුනේ? සුණු විසුණු අළු වෙලා ගියා. මේ රටේ තියෙන පිළිම වහන්සේලා හොරකම් කරන අය ඉන්නවා. පිළිම වහන්සේලාගේ බඩවල් කඩනවා, ඔළුව කඩනවා, ඒකේ රත්තරන් දාලා තියෙන නිසා. ඔය රත්තරන් නොදැමිය යුතුයි. මිනිස්සු හොරු කඩනවනේ ඒවා. වැඩක් නැහැ. මොකටද වටිනවද? රත්තරන් වලට මිනිස්සු වඳිනවද? රත්තරන් දාන්න එපා. දාන්න බුදුරජාණන් වහන්සේගේ සමයේ තියෙන පාත්‍රා ධාතු කොටස් තියෙනවා නම් අර ඉන්දියාවේ එහෙම තියෙන ගෙනල්ලා දාන්නට. පාත්‍රා ධාතු ආදී තියෙනවා, චීවර ධාතු ආදී තියෙනවා, සර්වඥ ධාතුන් කියන කොටස් ආදී තියෙනවා. අන්න එහෙම උද්දේශික වන්දනා කරන්න පුළුවන් දේවල් දානවා මිස රත්තරන් වලට මිනිස්සු වඳින්නේ නැහැ. රත්තරන් දාන්නත් එපා, මණික් දාන්නත් එපා ඇස්වල. අර නළලේ බුදුහාමුදුරුවන්ගේ රෝම ධාතුව ගහනවා මේ රත්තරන් පවුමකේ. ඕක ගලවන් යනවනේ. ඉතින් අර එකක් අර හොරකමකට මිනිස්සේ පොළඹවන විදිහේ වැඩක් කරලා අපි තියනවා. ඊට පස්සේ අර මිනිස්සයා හොරකම් කළා පව් සිද්ධ කරගන්නවා. මං කියන්නේ ඕක නොවටිනා මොකක් හරි කෙන්දකින් හතරම් පහර කෙන්දකින් ඕක ගහලා තියනවා නම් ඕක එදාට ඕක අර මේක ගහන දවසට ආරංචි වෙනවා. මේක රත්තරම් පව් දෙකකින් ගහන්නේ කියලා. අර එන හොරා හා දෙකකින් ගහන්නේ හොඳ ඉඳපංගම චාන්ස් එක කම් වෙනකන් කියලා අගින් එකමක් වෙනකන් ඉඳලා බලන් ඉඳලා නල්ලලෙ තියෙන අර රෝම ධාතුව පන්නයි යනවා. ඒ නිසා ඒ වගේ වැඩ කරන්න හොඳ නෑ. ඉතින් පින්නතුනේ එහෙම දේවල් කරපු අයට පින්නතුනේ හත් දවස් යනකොට, තුන් මාස යනකොට එයාටන්ට මරණය දක්වාම දඬුවන් ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙනවා. ඒ ලංකාවේ වුණත් එහෙමයි. ඒක මහා පුදුම දෙයක්. මොකද හේතුව මේ බුදු ගුණ කියන්නේ පින්නතුනේ දරාගෙන ඉන්නේ ස්වභාව ධර්මය. කෙලින්ම කැළඹෙන්නේ අහස පොළව. තේරුණා නේද? ඒ ගුණයට ආදරය කරන්නේ මේ අහස පොළව. මේ අහස පොළව කැළඹෙනවා. එහෙම දේවල් වෙනවා. ඒ නිසා මේ ලෝකේ කරුණා ශාසනයක්. මිනිස්සු මේ ලෝකේ ඇත්ත හැමෝම ගන්නවයි කියලා අපිට කියන්න බෑ. ඇත්ත ගන්න ලෝකේ ඉඩ දීලා නැහැ. මිනිස්සුන්ව හිර කරලා, බැඳලා, කොටු කරලා, අනිත් පොතක් කියවන්න තහනම් කරලා, ඒ පොතක් කියවුවොත් අතපය කපනවා, ඇස් උගුල්ලනවා, පුච්චනවා කියලා හිර කරලා තමයි මිනිස්යන්ව තේන්නේ. පව් එහෙම ආගමක ඉපදින මිනිස්සු පව් සංසාරේ විශාල අකුසල කර්මයකින් එවැනි ආගමක ඉපදෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට උනත් ඉතින් දැන් අන්තර්ජාලය තියෙන නිසා හොරෙන් වැඩේ කරන්න පුළුවන්. හොරෙන් බණ ටික අහනවා නම් අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙමනම් පොළු පහර කන්නට මෙහි කෙනෙක් නැත. එහෙම කියන්න හිතුනේ නැත්තේ. තාම කෙනා ඉන්න නිසාද? කෙනෙක් සුව විඳින නිසාද? කෙනෙක් මෙහි පොළු පහරක් කන්නට කෙනෙක් නැත. එනිසාවෙන් ඔබට මම නිතරම දේශනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ, හැම විටම කෙනෙක් නොවි හැම තැනම සිට ගන්න, හැම තැනම පෙනී හිටින්න කෙනෙක් නොවි. සමාජය තුල, නිවස තුල කෙනෙක් නොවි පෙනී හිටින්න බලන්න. අපි කවුරු ළඟ කවුරු ඉදිරියේ හිටියත් කෙනෙක් නොවි සිටින්න. දැන් මම හිතනවා මම සාර්ථකයි කියලා. මම එහෙම තමයි උත්සාහ කරන්නේ කෙනෙක් නොවි පෙනී සිටින්න. දැන් මම ඔය ඇත්තන්ට දීලා නැහැ මාර්ගඵල. මං කියන්නේ නැහැ මම රහත් කියන්නේත් නැහැ, සකදාගාමි කියන්නේ නැහැ, අනාගාමි කියන්නේ නැහැ, සෝහන් කියන්නේත් නැහැ. මං කිව්වේ මං පුතජනක් නෙමෙයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? කෙනෙක් නොවි පෙනී සිටීම. ඒක තමයි මගේ ආධ්‍යාත්මයම. මේ ලෝකේ ඕන තරම් ඉන්න රහතන් වහන්සේලා ගුටි කනෝ බැනුම් අහනෝ ඈ, ඊට පස්සේ ඉන්න මාර්ගඵලලාභීන් ඒගොල්ලෝ ටිකක් බැනුම් අහනෝ. ඊළඟට පුතජන වුණාම ඒකත් බැනුම් අහනෝ. කෙනෙක් නොහුණාම කාගෙන් බැනුම් අසන්නද? කාට බනින්නද? කොහේ ප්‍රතිචාරයක් දක්වන්නද? එතකොට පින්නතුනි අපි හිමීන් සැරේ අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ සුවඳ ඔස්සේ ගමන් කරනවා. ඒ අඩිපාරේ ඒ සුවඳ පස්සේ අපි යනවා. මොකක්ද ඒ සුවඳ? මට ගැහුවා, මට බැන්නා, මට නිඳා කළා, මට අපහාස කළා. නෑ නෑ, එහෙම දෙයක් නෑ. මට පහර දුන්නා. නෑ නෑ, සතර මහා භූතය අතර සතර මහා භූතයන් ගස්ඨණේ වුණා. ඔය ළමයා තැරලා දාන්න. පින්නතුනේ, එහෙම ලොකු අවබෝධයක් නැති වුණත් මේ වෙනකොටත් නේපාලේ වගේ සමහරලාට රටවල්වල ඒ භික්ෂුන් වහන්සේලා මෙහි ආවහම උන්වහන්සේලා කියනවා අපිට අනිත් ආගමිකයෝ ගහනවා තට්ටෙට පිටිපස්සෙන් ඇවිල්ලා අතින් ගහලා යනවා. අපි හැමෝටම පස්සවත් හැරිලා බලන්නේ නැහැ. පස්සර හැරිලා බැලුවොත් තව ගුටි කන්නවා එනවා. අපි යනවා කියනවා. පිටිපස්සට පයින් ගහනවා කියනවා. අපි හැරිලා බලන්නවත් නැහැ, අපි යනවා කියනවා. ඒ ලොකු අවබෝධයක ඉන්නේ මේ ගුටි කන්න බැරි නිසා තව යනවා. එහෙම වේදනාකාරී සාසනයක්. එහෙම පීඩා විඳින ලෝකයක්. හැබැයි ඒ කරන මිනිස්සුන්ගේ සංසාරෙදී කකුල් නැතුව දුක් විඳින්න වෙයි. සුමාන ගානකින් කකුල නැති වෙලා යයි. ඒ අත්පය නැති වෙලා යයි. කර්ම විපාක එනිසන්ට ලබා දෙන ඒවා. ඒ කර්මයේ විසින් ඒක සිද්ධ වෙයි. එච්චරයි. රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒකනේ. අර දනට වඩිද්දි තල්ලු කරපු ස්වාමීන් වහන්සේගේ කතාවේදී මේ කතාව පෙන්නුම් කරනවා. මොකද්ද? කට්ටිය තල්ලු කළ දිව්වා. තව කට්ටිය කැලු උන්වහන්සේ ගොඩට අරගෙන මඩ සෝදලා පිරිසු කරලා තිබ්බා. ඒ කට්ටිය අහුව අපිට ස්තුතිවන්ත වෙන්නේ නැද්ද සායනස්? අපි කරගත්තේ ලොකු කුසලයක් නේද? මට කරපු දෙයක් නැහැ. ඒ පුජ්‍යලයා කරගත්ත දේ ඒ පුජ්‍යලයා අරන් ගියා. ඔයගොල්ලෝ කරගත්ත දේ ඔයගොල්ලෝ අරගෙන ගියා. මට කරපු දෙයක් නැහැ. මාව තල්ලු කරෙත් නැහැ. මාව ගොඩින් තිබ්බෙත් නැහැ. ওই කතාව ඔතන අවදි වුණ නැද්ද? ওই කතාව මීට කලින් අහද්දි මාව තල්ලු කරපු කෙනෙකුත් නැහැ. මාව ගොඩින් තියපු කෙනෙකුත් නැහැ. මම ওই කතාව පින්නතුනේ ප්‍රකාශ කරලා තියෙනවා. මුල් කාලෙම එකතර සායනහසේ කෙනෙකුට ආරාධනා කරාම බණකට වඩින්න හරි මොකකට හරි දෙයකට මොකක් හරි දෙයකට කිව්වා. මුන්වහන්සේ කිව්වා මේ තරහ වෙන්න එපා කියලා. තරහ වෙන්න එපා කියලා කිව්වහම මම කිව්වා සායනහස මට හතුරුත් නැහැ, මිතුරුත් නැහැ, මට මමත් නැහැ. දැන් කෙනෙක් වුණොත් එයාට හතුරෝ ඉන්නව මිතුරෝ ඉන්නව. ඒ නිසා අපි අර රහතන් වහන්සේලාගේ ගුණ සුවඳ පස්සේ යනවනම් අපිට හතුරුත් නැහැ, මිතුරුත් නැහැ. ඇයි නැත්තේ? මට මමෙක් මෙතන හදාගෙන නැති නිසා. මමෙක් මෙතන මම හදාගෙන නැහැ. මමෙක් හදාගත්තොත් ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා. ද නැද්ද? මමෙක් හදාගත්තොත් අවිජ්ජා පත්‍ය සංඛාරා. මමෙක් හදාගත්තොත්. ඉතින් මමෙක් හදාගන්න පුළුවන්. ඉතින් මේ දවස පුරාම ගන්න වතුර ලීටර් ප්‍රමාණයයි ආහාර ප්‍රමාණයයි ඒවා පරිවර්තනය වෙලා ඇති වෙන ලේ ධාතුවයි මස් ධාතුවයි අස්ති ධාතුවයි ඒ නහර ඇට ඇට මිදුළු වකුගඩු අක්මා ඔක්කොම ටික එකතු කරලා හෘදය ඔක්කොම එකතු කරලා ඔන්න මම මේක හදා ගන්න පුළුවන්. එහෙම නැතුව මම මේක හදන්නේ බැ. සම්මුති නාමයක් හෝති සත්තෝති සම්මුති යතාහි අංග සම්භාරා හෝති සත්තෝති සම්මුති. අංග සම්භාරය එකතු වුණාම සත්වයා කියන නාමය ලැබේ. අංග සම්භාරයෙන් බන්දේසු අංග සම්භාරයක් බන්ධනේ වුණාම සකස් වුණාම රතේ යන නාමය ලැබේ. ඒ වගේම අංග සම්භාරයක් එකතු වුණාම රතේ මේ සත්වයා යන මිනිස්සයා යන මේ මම වෙමි කියන සම්මුතිය ලැබෙනවා. සම්මුතිය පරමාර්ථයක් වශයෙන්, සම්මුතිය ලොකු දෙයක් වශයෙන්, ලොකු වටිනාකමක් ඇති දෙයක් වශයෙන් උපාදාන කරනවා. ඒක තමයි මොළාව. ගඩොල් කැටයක් දාලා ලස්සන කවරයක තෑග්ගක් දෙනවා. විශ්වාසවන්තනේ මේ විදියට තෑග්ග දීපු නිසා හිතනවා මේකේ හරි වටින දෙයක් ඇති. හරි සන්තෝෂයෙන් ගෙදර ගෙනියනවා. ගෙදර ගෙනිලා මේක ගලවල බලනකන් ඉවසILLක් නැහැ මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ගලවල බලනකොට තමයි මනස පුස් වෙන්නේ. මෙච්චර වෙලා දැන් මට එහෙම දෙයක් වුණා පින්නතුනේ ඒ කාලෙදී. යාළුව ටික එකතු වෙලා මගේ උපන්දිනේ දවසේ තෑග්ගක් දුන්නා. මම කී කියා යනවා මගේ හිතටම ඔබ හිතන් හිටිය විදිය වැරදි යාළුව පිළිබඳව. යාළුව කොච්චර උඹට ආදරේද? යාළුව හරිම හොඳයි. බලන්න ඔයාට මතක නැති උපන්දිනේ යාළුවෝ මතක තියාගෙන ඉඳලා ඔයාට ටැග් ගහ දුන්නා. ඈ ඔයා සලකනවා මදි යාළුවන්ට. කී කියා හිත හිතා යනවා. ඉතින් මාත් හරි සන්තෝෂයෙන් යනවා මට අද උපන්දිනේ හොඳ ටැග් ගහක් හම්බෙලා කියලා. ඉතින් මම මේක හරි බරයි කොන්දේ ඉල්ලගෙන බෑග් එක අර කරේල්ලා යන බෑග් එක දාගෙන ගිහිල්ලා බලන්න ඕන මොකද්ද තියලා තියෙන්නේ. අනේ මේ යකු තඩි ගඩොල් කැටයක් ඔතල දීලා කියන්නකෝ. ඉතින් අර අම්ම මුත්ත මතක් වුණා අර දීපයි. ඉතින් පින්නතුනේ මනෝමය භාවය මම ඒ මොහොතම ඉගෙන ගත්තා. නුඹ මෙච්චර වෙලා මේකට වටිනාකමක් දුන්නා, ආකල්පයක් දුන්නා, ආසාවක් දුන්නා. අර දුන්නු අයට තෑන්ක්ස් කරා, ගෞරව කළා. ඒගොල්ලෝ ගැන ඔබ හිතනවා වැරදි කියාවා. අර මං හිතාගෙන එක ඉන්න එක දහ ගුණයකින් වර්ධනය කරලා යාළුවෝ කියන්නේ මක් කාලකණි જાතිය කියලා හිතෙන මට්ටමට වැඩේ කරලා තිබ්බා. ඒක ලොකු පිනක් ඒක. ජීවිතේ මට අවබෝධ කෙරෙව්වා. නොවටිනා දෙයකට වුණත් මේක කවරෙන් ඔතලා තියෙනකොට වටිනාකම් දෙනවා. ඒකම නෙමෙයිද අපිට මේ වෙලා තියෙන්නේ. කවරේ අපි සමහරලාට ලිහලා බලන්නේ ජීවිතේ වයසට ගිහිල්ලා ලෙඩ ඇඳෙදී. එතෙන්දි කවර ලිහලා බලලා වැඩක් නැහැ. දැම්ම ජීවිතේ නැමැති මේ හැම දෙයකම කවර ලිහලා බලන්න. එතකොට තේරෙන්නේ අයියෝ නොවටිනා දේවල් වලට වටිනාකම් දීලා. දැනනේ එක ආච්චි කෙනෙක් හංගගෙන ඉන්නවා යතුරක්. මේ අවසාන මොහොතේදී පුතේ මම මේ යතුරු හංගන් ඉන්නේ පුතාටම මේ ලෝකේ තියෙන වටිනාම දේ දෙන්න. හරි හොඳට සත්කාර කළා. අවසානයේ යතුරු දුන්නා. ඒ ලාච්චුව ඇරලා බැලුවා. ඒ ලාච්චුවේ තියෙනවා අහවල් කන්දේ අහවල් ගහ යට අහවල් පැත්තේ වලක් හාරලා ඒ වලේ ඇතුළත පොඩා කුඩා සේප්පුවක මම මේ යමක් වලලාලා තියෙනවා ඒක අරගෙන එන්න කියලා. ඒක අරගෙන බැලුවාම ඒක ඇතුලේ තියෙන තව යතුරක්. ඒ යතුරත් අරගෙන ආවා. හැරලෙරලා අර සේප්පුව හැරියා. හැරියාම ඒක ඇතුලේ තියෙන ආච්චිගේ ෆොටෝ එක. ආචින්ගානු මේ මොකද්ද? ඕක තමයි පුතේ ලෝකේ තියෙන වටිනාම දේ. ඔයාට තියෙන ඈ ආච්චි තමයි ඔයාට ලෝකේ ඉන්න වටිනාම එක්කෙනා. සැලකුම් ලබන්න යතුරක් කරේ දාගෙන හිටිය අර 100 කෙනෙක් ගැනක් තියෙනවනේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ නොවටිනා දෙයක් වුණා සංඥාවක් ඇති කළාම ඒ සංඥාව මත ඉන්නවා. මේ ලෝකේ මේ 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 දුවන්නේ මොලේට දීපු මනෝමය අගයන් මත. ඒ වටිනාම ගායකයා, එහෙම නැත්නම් ඒ කාලේ ජනප්‍රියම ගායකයා ගන්න බීම දැන්වීමට අරගෙන ඒ බීමේ කිසිම ගුණයක් නැහැ. ඒ බීමේ කිසිම වටිනාකමක් නැහැ. ඒක බිව්වොත් වස. හැබැයි වටිනාකම් හදනවා. ඔරලෝසුයි කිසිම වටිනාකමක් නැහැ. නමුත් ලෝකේ ඉන්න හොඳම නළුව අරගෙන ඒක යාගේ අතේ බැඳලා මෙහෙම තියලා ෆොටෝ එකක් ගහලා වටිනාකම් හදනවා. තේනනේ? ඈ වටිනාකම් හදනවා. නොවටිනා කළු ගලක් අරගෙන ලස්සන රත්තරන් ආකෘතියක් මැද තියලා ලයිට් දාලා සුපිරි ඉහළ වෙන්දේසි කරන තැනක තියලා ඉතාම වටිනා තැනක තිබ්බ ගමන් මේකේ වටිනාකම කට ගන්නවා. එනිසා මේ ලෝකේ මනෝමයා මනෝමයා මනෝමයා. මනෝමය ලෝකයක්. ලෝකයේ දේවල් වලට කිසිම වටිනාකමක් නැතේ සියල්ල මිනිසුන් ලබා දුන්නේව කියලා අපි මේ සදහම් මල් පොතේ ලියලා තියෙනවා නේ. කියලා දීලා තියෙනවා නේ. ලෝකයේ ඇති කිසිම දෙයකට හිම වටිනාකමක් නැහැ. වටිනාකමක් අපි ලබා දුන්නාම වටිනවා. වටිනාකමක් ලබා දුන්නම් වටිනවා. නොවටිනාකමකුත් නැහැ. වටිනාකමකුත් නැහැ පෙන්නත. අපි මේ ලෝකේ නොවටිනවයි කියලා කියන්නේ. වටිනවයි කියලා කියන්නේ නැහැ. කෙටියෙන්ම සඳහන් කළොත් මෙහි මමෙක් නැත. මමෙක්නේ වටිනාකම් දෙන්නේ. මමෙක්නේ වටිනාකම් දෙන්නේ. හරිම බාල තැනක මේ සමාජයේ මිනිස්සුන්ගේ බුද්ධිය තියෙන්නේ. මිනිස්සු දන් දෙනවයි අතහරිනවයි කියලා කතා කරන්නේ තමන්ගේ ගෙදර තියෙන බඩු මුට්ටු ටික කාට හරි දෙන එක. ඒක නේද? අතහරිනවා කියන්නේ දන් දෙනවා කියන්නේ ඒක කියලා හිතනවා. මගේ තර්කයේ වින්නතුනේ කෝටි 800ම එකපාර රහත් වෙන්න කල්පනා කරොත් ගන්න කෙනෙක් නැති වෙනවා. අපි දෙන දේවල් ගන්න කෙනෙක් ඉන්නේ බෑ. ඒ නිසා හරි මෝඩ අතහැරීමක් ඒක. ගොඩාක් දෙනෙක් කියන්නේ සිද්ධාර්ථ සක සම්පත් අතහැරලා ගියා කියලා. ඒක අමු මෝඩකමක්. සිද්ධාර්ථ දුක අතහැරලා ගියා මිස සැප සම්පත් අතහැරලා ගියේ නෑ. සැප සම්පත් සොයාගෙන දුක අතහැරලා ගියා. රජමාලිගා දුකයි. තනතුරු තානාන්තර දුකයි. කඩුව ඉනේ ගහගෙන ඉන්න එක දුකයි. අවියාවුද ළඟ තියාගෙන ඉන්න එක දුකයි. මේ අවිය තියාගෙන ඉන්න මිනිස්සුගේ බෙල්ලට පහර දෙන්න. පව් ගොඩක් කරන මේ කඩුලේ තැවරිච්ච කඩු. බලමාන්නෙන් ධනමාන්නෙන් කුලමාන්නෙන් මේ දහම තියෙනවා නම් පින්නතුනේ පොළොව අයිති කරගන්න මේ න්‍යෂ්ටික බෝම්බ පිපිරෙන්නේ නැහැ. මෙච්චර ආයුධ වැය වෙන්නේ නැහැ. අපි උගතුන් කියලා කියන්නේ කාටද කියලා ප්‍රශ්නාර්ථයක්. මේ ලෝකෙ විනාශ කරන්නේ මෝඩයෝද සම්මුති වශයෙන් උගත්තුද? උගත්තු. න්‍යෂ්ටික අවි හදන්නේ විද්‍යාඥයෝ. න්‍යෂ්ටික හදන්නේ ආයුධ හදන්නේ විද්‍යාඥයෝ මහා උගත්තු. උගතකට වඩා ශ්‍රේෂ්ඨයි මෝඩයෝ. මෝඩයෝ ලෝකෙට හානියක් කරන්නේ. වැඩි උගත් නැහැ පාඩුවේ ජීවත් වෙලා අර වගේ විනාශයක් කරන්න නැතුව යනවා. දැන් බලන්න උගත්තුයි දියුණු වෙච්ච කියන රටවල් සතා සිව්පාව ස්වභාව ධර්මය මේ අභ්‍යවකාශයට අවකාශයට වායුගෝලයට පවා විශාල විනාශයන් එකතු කරමින් ඉන්නවා. ඒ අය තමයි සැබෑම සැබෑ නොවටිනා මිනිස්සු මේ මහ පොළොවට. එනිසා මම ඒ කාලෙමත් බණට කිව්වා මේ ලෝකේ ඉන සියලුම දේශපාලකයෝ ටික අඟහරු ලෝකෙට ඇහුවොත් මේ ලෝකේ සාමකාමී කියලා. සියලුම පක්ෂ විපක්ෂ දේශපාලන කියලා එකක් නිර්මාණය හරි කරගත්තේ ඉන්න මොනවා හරි සංවිධාන හරි තියෙනවා නම් ඒ ඔක්කොම නායකයෝ ටික යවන්න ඕන. එක එක සංවිධානත් තියෙනුනේ. ඒ සංවිධානවල නායකයෝ ඔක්කොම යවන්න ඕන. අඟහරු ලෝකෙට බලන්න මිනිස්සු පාඩුවේ ලස්සනට වැඩ ටික කරගෙන ඉන්නේ. එකෙන් අදහස් කරන්නේ අර මානය මිනිස්සු ළඟ තියෙන උද්දච්චකම තමයි මේ ලෝකෙට මේ හිරිහැරේ කරන්නේ. එවනම් තමා තුලත් ළඟ තියෙන මානය තමයි Tamanට පීඩා දෙන්නේ දුක් දෙන්නේ. දැන් බලන්න ලෝක බෝලේට ලෝකෙට පීඩා දෙන්නේ අර උද්දච්චකම තියෙන මාන්නය නැමැති රජවරු. ඒ වගේම මිනිස්සෙගේ ජීවිතය කියන එක ගත්තාම ජීවිතේ නැමැති ලෝකයට දෙන්නේ තමා තුලත් ඉන්නෝ රජෙක් අර වගේ. සෙලින්කි වගේ රජෙක් ඇති, පුටින් වගේ රජෙක් ඇති, එක එක විදිහේ ඇති රජෙක් අභ්‍යන්තරේට. තමා තුල රජෙක් නැද්ද? ඉන්නවා. එයා තමයි පාලකයා. ඔබේ මනස කන්ට්‍රෝල් කරන්නේ එයා. මේ විදියට බලන්න ඕන, මේ විදියට ඉන්න ඕන, මේක හරි, මේක වැරදි, මේව නොකරන්න ඕන, මේක කරන්න ඕන. ඔන්නව කියන කෙනෙක් ඉන්නව නේද? එයා තමයි රජා. එයා බුද්ධියේ රජ නෙමෙයි, මෝඩකමේ රජ. එතකොට බුද්ධියේ රජ වුණාම බුද්ධ රාජ්‍යයට වුණාම එයා බුද්ධියේ අග්‍ර රාජ්‍යත්වයට පත් වෙනවා. ඉතින් පුහුදුන් බව කියලා කියන්නේ මෝඩකමේ රජකම. සෑම පුජ්‍යලයෙක්ම මෝඩකමින් රජ. මෝඩකමින් රජ. මෝහය දුරු කරන්න, අවදිය ඇති කරගන්න. හොඳයි, ඇත්තන්ට තියෙන ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න එහෙම අවස්ථාව. යමෙක් මේ ලෝකේ කියනවා නම් මමෙක් මෙහි නැත කියලා පැහැදිලිද? යමෙක් මේ ලෝකේ කියනවා නම් යමෙක් මෙහි නැත කියලා තව සැරයක් කියන්න. යමෙක් ලෝකේ කියනවා නම් මම මෙහි නැත කියලා, එයම මමත්වයයි. දිරවන්න අමාරුද?
ඒක ඇත්තද?
ආ කොතනද හදා ගන්න ඕන? ඒක හදා ගන්න තියෙන මෑන්හන්ස තමන්ගේ ගෙදර තියෙන අයිස් කැටයක් අරගෙන ප්ලේට් එකකට දාලා අවුවෙන් මේ වගේ රස්නේ අවුවෙන් ගෙනල්ලා තියන්න. ඒකට මට කියන්න පැය 3-4ක් යනකොට මොකද වෙන්නේ කියලා? ආ? වතුර බවට පත් වෙනවා. හරි. තවත් පැය 3-4ක් තිබ්බොත් වාෂ්ප වෙනවා. දවස් දෙකක් විතර ওই තැටි ওই විදියටම තිබ්බොත් අවුවේ. ආ? මොකුත්ම නැති වෙලා තැටි විතර තියෙවි. ඕන්න ඔහොමයි අපේ මමත්වය නැති කරගන්නේ. ඇයි ඒක එහෙම වාෂ්පීකරණය වුනේ? ඒක ඝන කරන ස්වභාවය, අර උපාදාන කරන ස්වභාවය, මඤ්ඤමාණය. මඤ්ඤමාණය කියන්නේ අපේ ඩිෆිෂර් එක වගේ වැඩක්. ඒකෙන් කැටි කරනෝනේ, ඩිෆිෂර් එකේ ඝන කරනෝයි තියෙන දේවල්. මඤ්ඤමාණය කියලා කියන්නේ මමත්වය මෙහෙම හදනවා, හැමතිස්සෙම ගොනු කරනෝයා. ඒ ගොනු කරන සිස්ටම් එක නැති කරලා විවෘත කරන ස්වභාව ධර්මයට අරක එළියට ගැනල්ලා විවෘත කළාට පස්සේ අන්න දීවීම ආරම්භ වෙනවා, කැටිවීම නතර වෙලා යනවා. ඊට පස්සේ දියර වෙනවා. දැන් ඒ නිසා ගොඩාක් අයගේ මනස මෙතන තියෙනවා, දියර වශයෙන් තියෙන්නේ දැන්. කැට දැන් අඩු වෙලා, කැට අඩු වෙලා දීර වශයෙන් තියෙන්නේ දැන් soft. දැන් කෙනෙක්ගේ මූණට මෙහෙම ගැහුවත් එයා තුවාල වෙන්නේ වතුර වගේනේ. දීරාගෙනේ අර ඉස්සර කැට වගේ තිබුණේ, කෙනෙකුට පාර දුන්නොත් ඔළුව පැලෙන මට්ටමට ඝනයි කැට තිබ්බා. දැන් දීර වශයෙන් ඉන්නවා. දැන් ඉතින් ඒ දීරත් අපිව හැමින් සැරේ වාෂ්ප කරලා දැම්මහම ආයි ඒක අපිට එකතු කරගන්න හම්බ වෙන්නේ නෑ. ඒක වාෂ්ප වෙලාම යනවා. ආ, ඒ නිසා අපි තුලම අපි දිය කර හැරීම, වාෂ්ප කර හැරීමක් තමයි කරන්න තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ සත්‍යවාදී වෙන්න, විවෘත වෙන්න. විශේෂයෙන් මමත්වයේ කැටි කරන ස්වභාවය මඤ්ඤමාණේ කියන එක ගන්න එපා. මම 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 කියලා දැඩි කරගන්න එපා. ඇස කන නාසය දිව ශරීරය, ඒ වගේම ඒ වගේ විඥාන ධාතු සදායතන වලට තියෙන ඇලීම මම මම කරගන්න එපා. ඒව රිලීස් කරන්න, ඒව නිදහස් කරන්න, රිලැක්ස් කරන්න. එතකොට අපි ක්‍රමානුකූලව අර සොඳුරු අත්දැකීමට අපි ලක් වෙනවා. කෙනෙක් නොවුනොත් ඊමට අවශ්‍ය නැත. කෙනෙක් නොවුනොත්, කෙනෙක් නොවී ඉන්න කියලා අපි පාවිච්චි කරන නිසා මම ඒක වචනේ කඩලා කියන්නේ, කෙනෙක් නොවුනොත් ඊමට අවශ්‍ය නැත, හිඳීමට අවශ්‍ය නැත. ඔය ඊම කියලා කියන්නේ හිඳීම කියන එක කෙටි කරලා. කෙනෙක් නොවුනොත් හිඳීමට අවශ්‍ය නැත. තේරෙනවද බන්දා? කෙනෙක් නොවුනොත් හිඳීමට අවශ්‍ය නැත. ලස්සන බණපදයක්. බුද්ධ කාලයේදී බුදුහාමුදුරුව අපූරු ලස්සන සූත්‍රයකදී මට මුණ ගැහුණා. ආයුෂ්මතුනි, පේනවද බුදුහාමුදුරුව හිඳගෙන දානි වළඳනවා? ස්වාමීනි මට ඉබන්දක් පෙනෙන්නේ නැත. සාදු සාදු. අනිත් භික්ෂූන් වහන්සේලා ටික විමතියෙන් බලාගෙන ඉන්නවා. අරහාමුදුරුවන්ගේ ඇස් පේන්නේ නැද්ද? බුදුහාමුදුරු දානි වළඳනවා පේන්නේ නැහැ කියලා මේ යකා කියන්නේ කියලා කතා කරන්න ඇති. ආ සාදු සාදු කියලා බුදුහාමුදුරුවන්ටත් ට්‍රැක් අවුල්ද දන්නේ නැහැ සාදු කියනවා ඒකට කියලාත් හිතන්නේ නැති. එහෙමත් හිතන්ද පින්නතුනේ හායි බුදුහාමුදුරු සැතපෙන වෙලාවේ ආනො සිංහසෙයියාවෙන් ටිකක් ඇල වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. පේනවද ආයුෂ්මතුනි බුදුහාමුදුරුව සැතපෙනවා. ස්වාමීනි මට ඉබන්දක් පෙනෙන්නේ නැත. මෙයාගේ ආයි අලුතෙන් ආයි ට්‍රැක් අවුල් මෙයාට. අර බුදුහාමුදුරුව සැතපෙනවා පේන්නේ නැහැ කියන්නේ. බුදුහාමුදුරුව සාදු සාදු කියනවා. බලන්න අර්ථ, බලන්න විග්‍රහය, බලන්න ප්‍රකාශය. ඒව ඇතුළේ කොහේවත් මමත්වයේ තියෙනවද කියලා බලන්න. ලස්සනයි. පේනවද හිඳගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ස්වාමීනි මට ඉබන්දක් පෙනෙන්නේ නැත. සාදු සාදු. මේ යකාගේ ඇස් දෙක අන්ධද කොහෙද? මූට පේන්නේ නැහැ කියන්නේ කිසිම දෙයක් නෑ. අගේට පෙනුනනේ කලින්. එහෙමනම් මමෙක් නොමැති වූ තැන හිඳීමක් නැත. තේනනේ මේ සියල්ලගේම අර්ථවත් වෙන්නේ මොකද්ද? මමෙක් නොමැති කල හිඳීමක් නැත. පෙර කිව් කාරණාම නැවත ඔබට මතක් කරලා දුන්නත් ඒක නැවුම් අර්ථයක් සහ රසයක් ඒකේ තවත් ගැඹුරට ඒක තේරුම් ගත්තේ නැති පරාසයක් ඒක අවදි වෙනවද නැද්ද? අපි මේ කරුණ වේදි ඉගෙන ගත්තට උඩින් පල්ලෙන් ඔහි ඉගෙනගෙන කියෝගෙන යනවා. එහෙම නෙමෙයි බලන්න ඒ ඒ කාරණා මම උන්නම් හෙටත් අරගෙන ඔගේ තවත් විග්‍රහ කරලා දෙන්නම්. ඒ කාරණාව කරගෙන මොකද ඒ තරම් හැම කාරණයක්ම ඒක තව තවත් දල්වා විග්‍රහ කරන්න පුළුවන්, ආලෝකමත් කරලා විග්‍රහ කරන්න පුළුවන්. එනිසා හිඳීමක් නැත. මේ ගැඹුරු ආධ්‍යාත්මයක්මයි. මේ තමන්ගේ මනස, මේ තමන්ගේ මනස. බලන කෙනෙක් නැත්තම් පෙනීමක් තියනවා කියන තර්කයයි දෙක එකට ගැලපෙන්නේ නැහෙනේ. නෑ ඒකට උත්තරේ ඒකම තමයි. ආයේ ඒකේ ආයේ වෙන මොකක්වත් සංශෝධනය කරන්න මුකුත් නෑ. ඒකට උත්තරේ ඒකම තමයි. අපි එතෙන්ටයි ලඟ වෙන්න ඕන. අපි ඉන්න තැනට උත්තරේ අදිනවද? උත්තරයේ තියෙන තැනට අපි යනවද? අපි කරන්න ඕන මොකද්ද? උත්තරයේ තියෙන තැනට අපි යන්න ඕන. උත්තරයට උත්තරේ ඒකමයි. අය වෙනස් වෙන්නේ නැහැ. ස්වාමීනි මට ඉබන්දක් පෙනෙන්නේ නැත. මොකද්ද ඒකේ අර්ථය? ඔහු බුදුරජාණන් වහන්සේ විමසන්නේ බුදුහාමුදුරුවෝ සැතපෙනවා බුදුහාමුදුරු දන් වළඳනවද කියලානේ අහන්නේ. ඇහුවනම් බුදුරජාණන් වහන්සේට ආйти වෙන පංචස්කන්ධය වාඩි වෙලා ඉන්නවා කියන උත්තරයක් දෙන්න තිබ්බා. සිද්ධාර්ථකගේ පංචස්කන්ධය ඇල වෙලා ඉන්නවා පේනවා කියලා කියන්න තිබ්බා. මේ අහන්නේ අරක අර අර හොඳට අමතක කරන්න හොඳ නැහැ බුදුහාමුදුරු. එතකොට උන්වහන්සේ බුදුන් දකින්නේ කොතනින්ද? පංචස්කන්ධයෙන්ද? නෑනේ. අන්න යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ හරහා බුදුන් දැකපු කෙනෙක් රහතන් වහන්සේ කියන්නේ. පැහැදිලිද? ධර්මයේ හරහා බුදුන් දැක්ක කෙනෙක්. එතකොට ධර්මයේ හරහායි උත්තරය දෙන්නේ. පංචස්කන්ධය හරහා නොවේ. පංචස්කන්ධය හරහා නොවේ. එතකොට අර අනිත් භික්ෂුවන්ට විමතිය ඇති වෙන්නේ ඇයි? ඔවුන් තාම දකින්නේ බුදු කෙනෙක් පිරිවෙරක් එකතු කරගෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන රජුන්ගෙන් වැඳුම් පිදුම් ලබන ලොකු ලොකු අය අඳුරනවායි කියන නිකන් ලොක්කා වගේ ඉන්න කෙනෙක් කියලා හිතලා ඒවා ඒ ක්‍රමයට හිතන්නේ අර දේවදත්ත වගේ. දේවදත්ත විතර දරුණුවට හිතන්නේ. නමුත් ඒ විදිහට හිතන්නේ දැන් ආනන්ද හාමුදුරු දිහා බැලුවාම හිතන්නේ මූ මුදලාලි වගේ මේ පේන්නේ ලොකු පුටුවක වාඩිලා ඉන්නවා. මේ අරක මේක අර යාන වාහන තියෙනවා, මේක තියෙනවා, මේ පන්සල් හෝටල් වගේ හදාගෙන අනේ පම් පිරිසුදු කරගන්න අපි විඳින දුක තමයි අපි දන්නේ. ඉතින් මං කාලයක් අපිරිසුදුවටත් තියෙන්නත් ඇරියා ටියම් පේන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ පන්සල් එහෙම ස්වාමීන් වහන්සේ ලස්සන කරන්නේ නැත්තේ ඒකයි. ඉතින් පින්නතුනේ මේ ධර්මයේ පැටලීම ලොකු ප්‍රශ්නයක්. ඉතින් මනුස්ස වර්ගය ඇතුළ කරන්න දෙයක් නැහැ. ඊළඟට මේ දර්ශනය ධර්ම අවබෝධය කියන එක කොතනින්ද තේරුම් ගන්න ඕන, කොහොමද තේරුම් ගන්න ඕන කියලා මිනිස්සුන්ගේ ලෝකේ අවබෝධයක් නැහැ. මේක මහා දර්ශනයක්, විද්‍යාවක්. දර්ශනයක් විද්‍යාවක්. ඉතින් මේ කියලා වැඩක් නැහැ. ඉතින් මේ නූගත් ලෝකයට ඒක කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මේ උතුම් දර්ශනය හොයන පිරිස වෙනුවෙන් පමණක් ආමන්ත්‍රණය කළාම ඇති. අර ගොල්ලොන්ට කතා කරලා වැඩක් නැහැ නේ. ඒගොල්ලෝ හදන්න බෑ. ඒක එහෙම තමයි ලෝකේ හැමදාම. ඒ නිසා පණ්ඩිතයන්ට විතරයි බුදුහාමුදුරන්ගේ ආමන්ත්‍රණය. අර භෞතිකවාදී අය බලන්නේ කන දිහා, බොන දිහා, හිමින් ඇවිදින දිහා. එහෙම බලන්නේ. ඔව්. ගියේ කරි බණක් කිව්වොත් එයාගේ කීවෙනි කසාදෙද කියලා බලනවා. ඈ ඉතින් එයා මාර්ගඵල නම් එයා තාමත් නෝනත් එක්ක ඉන්නේ. කියන දැන් අපේ හාමුදුරුවෝ ඉන්නේ රුවන්වැලි සෑය ඇවිදිනකොට නෝනගේ අතින්වත් අල්ලන්න එපාලු, කෙලෙස් උපදිනවලු. මම මහත්තුරුගෙන් අහන්න කැමති නෝන කෙලෙස් උපදින නෝනලා 3 මාසේ වෙනකොට එපා වෙලා තියෙන්නේ මහත්තුරුන්ට. ඒක දන්නේ මේ හාමුදුරුවෝ. තේරෙනානේ. ඔය අර මේ පඹෙක් වගේ ළඟින් තියාගෙන ඉන්නවා මිස මෙහෙම මාත්‍යා බලන්නේ යා පැත්තේ කවුද ඉන්නේ කියලා, යා පැත්තේ ඉදර වැටි කවුද ඉන්නේ කියලා. මේ ළඟ බලන්නේ කෙලස් තියන්නේ යා පැත්තේ ළඟට. ඉතින් ඒක තමයි මානසික ස්වභාවය. තේරෙනා නේද? ඩයනා කුමරිය වුණත් පොඩ්ඩක් හැඩ මදි වෙනවා, ලස්සන මදි වෙනවා චාස් කුමාරයට ටික කාලයක් ඉන්නකොට. ඒක එහෙම තමයි මනෝභාවයන්නේ තියෙන්නේ, මානසික ස්වභාවයන් තියෙන්නේ. ඉතින් මේවා ඉතාම වැරදි තැනකින් තෝරගත්තොත්, වැරදි තැනකින් ධර්මයේ අල්ලගත්තොත්, සර්පෙක් වැරදි තැනකින් අල්ලගත්තා වගේම ඒ තුලින්ම දෂ්ට ගෑමටපත් වෙලා, ඒ තුලින්ම හානියටපත් වෙලා, ඒ තුලින්ම ඒගොල්ලෝ සතර අපාගත වෙනවා පින්නතුනේ. අර එක්තරා භික්ෂුවක් සීල වෘතවල දැඩිව හිටියා. අනේ අවසාන කාලයේදී අත්තක් කැඩුනා, කොලයක් කැඩුනා. ඒක පිළිබඳවම තැවිලා 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 ඒ සීල වෘතේ නිසාම මහා නාගරාජෙක් වෙලා ඉපදුනා කියලා බණපොතේ තියෙනවා. සීල වෘතවල ඉඳලා ඒ නිසා ඕනෝට වැඩි දේවල් විද්‍යාත්මකව ගන්නේ නැතුව අවිද්‍යාත්මකව සම්ප්‍රදායිකව ගන්න හැම කෙනෙකුටම ඔය විපත්, ඔය පීඩා ඇති වෙනවා. ඒ නිසා දහම ගන්න හොඳට අවදියෙන් ගන්න, හොඳට නුවණින් ගන්න. අනේ සාන්නහසේ නුවණ පෑදෙන්නේ නැහැ නේ අපිට එකපාරට. ඒකට තමයි ආනන්ද හාමුදුරන්ගේ බණ ටික අහන්න දිගටම දිගටම අහන්න. දවසින් දවස ඔබේ ඥානයේ, ඔබේ මනසේ ආලෝකය වැඩි කරනවා, අවදිය වැඩි කරනවා. දවසින් දවස පැහැදිලි කරන ඔබම දන්නේ නැති ඔබටම හදන්න බැරි මනස ආනන්ද හාමුදුරගේ බණ ටිකෙන් හදලා තියෙන. හැබැයි ඉතින් බ්ලොක් එකක් නැති මනසක් වෙන්න ඕන. තමන්ට වෙනත් මතවාදයක් ඇතිව මෙතන ඇවිල්ලා නිකන් බ්ලොක් කරගෙන මෙහෙම කරලා නිකන් ඔහොම අහගෙන හිටියොත් එයාට ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. ඒ ගලක් හිටවලවගෙන දෙන්නේ. කල්ගෙඩිය ගෙනල්ලා තිබ්බා. එහේ ඒගොල්ලන්ට සත්‍ය අවබෝධ වෙන්නේ බොහෝම විවෘත මනසින්, බොහෝම දයාපන්නව, සත්‍යයේ පිහිටන අදහසින්, හොඳ විද්‍යාත්මක නුවණකින් අවදි කරගෙන විවෘත මනසකින් අහගෙන ඉන්න ඕන. ඔබේ මනස හැම දෙයක්ම අපිට විවෘත කරන්න ඕනේ නැහැ, දහමට විවෘත කරන්න, සත්‍යයට විවෘත කරන්න. මේ ලෝකෙ පින්නතුනි කාට යටත් නොවුනත් කමක් නැහැ. ඔබ එක දෙයකට යටත් වෙන්න ඕන අනිවාර්යයෙන්. මොකක්ද ඒ? සත්‍යයට යටත් වෙන්න ඕන. මම බලන්නේ ඕනම මිනිසෙක් දිහා, මෙයා සත්‍ය ගරුක කෙනෙක්ද, මෙයා සත්‍යයට යටත් වෙනවද කියලා තමයි බලන්නේ. මම එක තර්ක කළාට කමක් නැහැ, වාද කළාට කමක් නැහැ. සත්‍ය ගරුක වෙන්න ඕන, සත්‍යයට යටත් වෙන්න ඕන. සත්‍ය ගරුක වෙන්න ඕන. සත්‍ය ගරුක වෙන්න, සත්‍යයට යටත් වෙන්න. ඒක තමයි පින්නතුනේ අපිට සත්‍ය හොයාගන්න තිබිච්ච එකම චාන්ස් එක, එකම දේ. අපි කොච්චර තර්කවාද කළා, කොච්චර මේ කළා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, කුඩා ළමෙක් හරි වේවා, සත්‍යමතු කළොත් අපි ඒකට ගරු කරනවා, අපි ඒකට හරි කියනවා. දැන් මෙතෙන්දි පින්නතුනේ මට පින්නතුන් වැරදි දෙයක් කිව්වොත් තරහ වෙයි කියලා ඒක නිවැරදි නොකර ඉන්නත් බෑ. හරි දෙයක් කිව්වොත්, එයාඩෝග හරි කිව්වොත් එහෙමනේ, එයා මෙහෙම වෙයි කියලා ඔළුව ඉදමවා ගනී කියලා හරි නොකී ඉන්නත් බෑ. හරි දෙයට හරි කියලාත් කියනවා, වැරදි දෙයට වැරදි කියලාත් කියනවා. සංශෝධනය කළ යුතු දෙයට සංශෝධනය කළ යුතු දෙයක් තියෙනවා. මොකද අපිට මෙතන වැදගත් ආනන්දහාමුදුරුවත් මේ බණ කියන මමවත් ඔබවත් නෙමෙයි මෙතන වැදගත්. මෙතන වැදගත් සත්‍ය පමණයි. මොකක්ද ඇත්ත කියන්නේ? සම්මුති සත්‍යයක් නෙමෙයි මේ අපි කතා කරන්නේ. සත්‍ය කියලා ගොඩක් අය දැන් හිතනවානේ සම්මුති සත්‍ය. ඒක නෙමෙයි මේ කතා කරන්නේ, ලෝකෝත්තර සත්‍ය. සම්මුතියෙන් නම් බොරුකාරයෝම ඉන්න සමාජයක ඇත්ත කියන්න මෙපා. තේරුණා නේද? ගෙදරින් ගිහිට වෙලා යද්දි කොහෙද යන්නේ කියලා හුත් කියන්න මෙපා. තේරුණා නේද? ඒ ලෝකේ මහා සත්‍ය ලෝකයක් නේ තියෙන්නේ. අපි සත්‍යවාදී වෙන්නේ හොරු ඉදිරියේ නෙමෙයි, වංචාකාරය ඉදිරියේ නෙමෙයි. අපි සත්‍යවාදී වෙන්නේ බුදුහාමුදුරුවෝ ඉදිරියේ, සත්‍ය ඉදිරියේ, ධර්මයේ ඉදිරියේ අපි සත්‍යවාදී වෙන්නේ. ඒ හැමෙෙදී අපි බොරු කියන්නේ. අපි ලෝකෙට ලෙඩ හංගනවා. අර තියනවා නේද ප්‍රෙෂර්? නෑ නෑ, වඩ ප්‍රෙෂර් නෑ, මං හොඳට ඉන්නවා. කොලෙස්ටරෝල් තියනවා? නෑ නෑ නෑ, මං හොඳට ෆිට් එකේ ඉන්නවා, කොලෙස්ටරෝල් නෑ. ડોક્ટર ළඟට ගිහිල්ලා ඉමින්සරේ කියන ડોક્ટર ටිකක් කොලෙස්ටරෝල් වැඩි, සීනිත් වැඩි. ડોક્ટર බරු කිව්වොත් මොකද වෙන්නේ? වැඩි වැඩි. හැබැයි අපි එළියට පෙන්නන්නේ නෑ. දවසක් මහත්මයෙකුට සීනි දෙන මහත්මයෙකුට මම විවෘතව යව මහත්මේ මේ සීනි කීයද? දැන් යාගේ යාළුව එහා පැත්තේ. සයින මට සීනි නෑ. කිව්වා. ඕනේ මහත්තයට සීනි නෑනේ. නෑ නෑ, හරි හරි. මට දැන් තමයි තේරුනේ. ඒ කියන්නේ එයා කැමති නෑ එයාගේ සමාජයේ ඉන්න අනිත් යාළුවන් හරි කාට හරි යාට සීනි කියලා පෙන්නන්න කැමති නෑ. එයා කැමති හොඳ මම ෆිට් මිනිස්සයා කියලා පෙන්නන්න, මේ ලෙඩ රෝග තියනවා කියලා පෙන්නන්න කැමති. ඒක ගිහිල්ලා හොරෙන් කියන්නේ ડોක්ටර්ට. ඒ වගේ තමයි පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අපිට සත්‍යවාදී වෙන්න පුළුවන්. ධර්මයේ ඉදිරියේ සත්‍යවාදී වෙන්න එපා. මේ ධර්මශාලාව ඇතුළේ මේ ඉන්න පැය දෙකමාර තුන සත්‍යවාදී වෙන්න. තමන් පෞද්ගලික වෙද්දී සත්‍යවාදීව සිටින්න, තමාට තමා සත්‍යවාදීව සිටින්න, තමා තුළ ඇතිදී අවංකව ලෙස අවංක විදියට පිළිගන්න, පිළිගැනීම වගේම හදාගන්න. මට තරහ යනවා නම් තරහ යනවා, ලෝභ නම් ලෝභයි, පෙරේත නම් පෙරේතයි, කූමැහි නම් කූමැහි, ගුණමකු නම් ගුණමකුයි, ඉරිසියා හිතෙනවා නම් ඉරිසියා හිතෙනවා. එහෙම කියන්න කාටත් ඔය දේවල් හිතෙනවා. ඒක පිළිගන්නවද නැද්ද කියන එක තුල තමයි තමන්ගේ ප්‍රඥාව තීරණය වෙන්නේ. තේරුණා නේද? තමන්ට වැඩි ලොකු වාහනයක් දැක්කම් කියලා හිතෙනවා.
ඒක තමන් හිත හදාගන්න ඕන. මොකද මට තියෙනවානේ නැති වෙයි මං ඉරිසියාව පුරුදු කළොත් කියලා. ඈ තමන්ට වඩා ලස්සනට තියෙනවා කියලා හිතනොත් දෙයක් දැක්කොත්. ඉතින් ඒ නිසා ඒ ඔය හැම මිනිස්සෙක්ම ඒ වෙනුවෙන් පුදුම දුකක් විඳලා තියෙනවා. පුදුම ගින්දරක් විඳලා තියෙනවා. දසම් මහත්මයේගේ සුපිරි වාහනයක එන ගමන් මං කිව්වා මේ මහත්මයාට, අපේ මහත්තයා මේ වාහනේ මට දෙන්නද කියලා ඇහුවොත් මං හා කියලා කියයි. හැබැයි ඒ එක්කම අර ගඩොල් පෝරම අර ඉතාම සෙල්සියස් අංශක දවස් ගානකට රත් වෙන අර පෝරමත් එක්ක දෙන්නද මේ වාහනේ කියලා ඇහුවොත්, එයාගේ නිෂ්පාදන ඒ වගේ රස්නේ නිෂ්පාදනය කරන ඒවා තියෙන්නේ, දෙන්නද කියලා ඇහුවොත් මං එපා කියනවා. එතකොට හැම මිනිස්සෙකගේම ওই ජීවිතයේ තුල ඒකේ යට තියෙන මහා දුකක්. ඔය හැම වාහනයකම තියෙන සීතල විතරයි දකින්නේ. ඔයාගේ අර අර පෝරමේ තියෙන රස්නේ දකින්නේ නැහැ මිනිස්සුයෝ. තේරුණා නේද? මේ වාහනේ ඇතුළේ තියෙන සීතල සහ මේකේ තියෙන සැප පහසුව ගැන හිතනවා. හැබැයි මේකේ යට තියෙන මේක නඩත්තු කරන්න මේක ගන්න දුක් විඳින අර යට තියෙන පෝරම ගැන කවුරුත් දන්නේ නැහැ රස්නේ. ඒකේ තියෙන ස්වභාවය දන්නේ නැහැ. ඒ නිසා හැම මිනිස්සෙකම ජීවිතේ භෞතිකවාදීවත් අපිට ඉරිසියා කරන්න හිතෙන්නේ නැති සාධක තියෙනවා. මේ මිනිස්සයා ඒ තරමටම දුක් විඳිනවා, ඇති වේදනා විඳිනවා, ඇති කැපවීම කරලා ඇති, මහන්සි වෙලා ඇති කියලා හිතන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් කාර් එකක් ගන්න කොච්චර නිදි මරලාද, දුක් විඳලාද, කී දෙනෙක්ගේ කටවල් ඇරලා බලලාද? මට නම් 10 දෙනෙක්ගේ කටවල් ඇරලා බැලුවොත් එහෙම ජීවිතේ පා වෙනවනේ. හැම කටක්ම දත් මැදලා ඉන්න කටවල්ද තියෙන්නේ? තේරුණානේ? ඈ මොන තරම් දුක් විඳලා විඳින දෙයක්ද ඒක? ඈ ඒක මේ බන කියනවටත් වැඩිය අමාරු වැඩක් ඒක කියලා හිතනවා. ඒ වුණාට අංක එකට ඉන්නේ තියෙන ධර්මය සංඝ වේද ගුරුනේ. එහෙම පිළිවෙලට එන්නේ සගුන් තමයි ඒක අංක එක. මොකද හේතුව ධම්මං විනා නැති සුඛානන්ත. එනිසා ලොකුම දානේ සම්බ දාන ධම්ම දාන. මෙතන වැඩියෙන්ම දන් දෙන්නේ ඔබද මමද? ස්වාමීන් වහන්සේ මම විතර දන් දෙන කෙනෙක් නෑ. ලොකුම දේ මේ ධර්මයේ තුලින් ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන්. ධර්මයේ තුලින් මනස ගොඩනගා ගන්න පුළුවන්. සංස්කෘතිය ගොඩනගා ගන්න පුළුවන්. රටක් ගොඩනගා ගන්න පුළුවන්. රටක් නිවැරදි කර ගන්න පුළුවන්. එනිසා ධර්ම දානයයි ශ්‍රේෂ්ඨතම දානය. ධර්මයේ තුලින් මනුස්සයන්ට ආහාර පාන භුක්ති විඳින්න නිර්මාණය කරගන්න ඒවට පව උපකාරක වෙන්නේ ධර්මයමයි. එනිසා ලොකුම දානේ දෙන්නේ හාමුදුරු ස්වාමීන් වහන්සේලා. ධර්මයේ දුන්නොත් ලොකුම දානය. මේ ධර්ම දානේ ඔබ ලබන ඔබ තමයි මේ මොහොතේ දානේ වළඳන අය. ග්‍රාහකයා. මම දන් දෙනවා, ඔය ඇත්තෝ දන් වළඳනවා. ක්‍රමානුකූලව පෝසත් වෙලා ඔබත් දන් දෙන දවසටපත් වෙනවා. ධර්මයට අනුකූලව අපේ මනස හදා ගැනීම තමයි ධම්මානු ධම්මපටිපatti. ධර්මයේ ස්වභාවයට මනස හදා ගන්නවා. ධර්මයේ කිව්වහම ඔබට මොකනවද මතක් වෙන්නේ? ගාත ටික, පද ටික, ශික්ෂා පද ටික මොනවද මතකේ? ධර්මය කියන්නේ පින්නතුනේ අරිහත් ඵල සමාධිය. ධර්මය කියන්නේ බුද්ධත්වය. ධර්මය කියන්නේ නිරෝධය. ධර්මය කියන්නේ නිර්වාණය. ධර්මය කියන්නේ සමාහිත බව. ධර්මය කියන්නේ ප්‍රණීත බව, ශාන්ත බව. නීවරණයන්ගෙන් නිදහස් වූ ස්වභාවයටයි ධර්මය කියන්නේ. පදවලට, ගාථාවලට, සූත්‍රවලට නොවේ. සිතයි සිහියයි මොකක් හරි සද්දයක් ඇහෙනවා මේ සිතයි සිහියයි සිත කියලා කියන්නේ සංඛාරයක් හදාගත් දෙයක් සිත කියන්නේ සංඛාරයක් එහෙම සිත කියලා එකක් නෑ සිහිය කියලා කියන්නේ මිනිස්සු යම් උපාදානයක් කරගත්ත දෙයක් සිහියක් කියලා කියන්නේ ඒ සිහිය මොනවා හරි සිහියක් වෙන්න පුළුවන් ඒ සිහිය බන්ධනෙ වෙච්ච දෙයක් ඇති ඒක බන්ධනෙ වෙච්ච දෙයත් එක්ක සම්බන්ධ කරලා තමයි ඒ සිහිය කියන එක ගැනින්නේ දැන් මිනිස්සෙක් ඉන්නෝ මිනිස්සෙකුට මොනවා හරි තනතුරක් ලැබෙනවා ඊට පස්සේ මිනිස්සයාට තනතුර සම්බන්ධ කරලානේ කියන්නේ ડોක්ටර් අහවල් කෙනා ඊට පස්සේ අනිත් පැත්තේ නීතිඥ අහවල් කෙනා කියනෝනේ හරි ඒ වගේම සිහිය කියන එකත් එහෙමයි සිහියට බන්ධනෙ වෙච්ච දේත් එක්ක මුල් කරගෙන එයාට නමක් හැදෙනවා මෙයා අහවල් විදිහේ අහවල් ආකාරයේ සිහියක් පවත්වන කෙනෙක් සිහියට බන්ධනෙ වෙච්ච දෙයක් නැත්තම් අන්නේ සිහිය ශ්‍රේෂ්ඨයි. පැහැදිලිද? සිහියට බන්ධනෙ වෙච්ච දෙයක් නැත්නම් අන්නේ සිහිය ශ්‍රේෂ්ඨයි. ඒකට කියනවා සම්මා සති. සම්මා සති. සිහියට බන්ධනෙ වෙලා තියෙනවා නම් ඒක ලෝකෝත්තර ස්වභාවයෙන් බලන කල්හි ඒක ශ්‍රේෂ්ඨ නිර්වාණ ස්වභාවයෙන් බලන කල්හි ඒ ශ්‍රේෂ්ඨ නැත. එනිසා මිත්‍යා සති කියලා ඒවට කියනවා. එනිසා සිහිය ගොඩාක් උදවිය බන්ධනය කරගත්ත සිහියකින් තමයි සිහිය පුරුදු කරන්නේ. ඒක නිසා ඒක එච්චරම ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. දැන් ওই කය ඉරියව්ව යහට මෙහාට යනෝ සිහියෙන් හිටියයි කියලා ඒක එච්චර ශ්‍රේෂ්ඨ නැහැ. අර සිහිය නැතුව වැඩ කරන අයට පොතපත කියව ගන්නත් බැරි අකුරු ලිය ගන්නත් බැරි ડિප්‍රෙෂන් වගේ තියෙන අයට ඒක හොඳයි. ඒ මට්ටමට හරි හදාගන්න එක උපකාරක වෙනවා. ඒකයි කියන්නේ කිසිම භාවනාවක් මේ අහක දාන්න බෑ. දැන් ඔය ඖෂධහලේ තියෙන කිසිම බෙහෙතක් මට ගැලපෙන්නේ නැහැ කියලා ඒවා නොතිබිය යුතුයි කියලා අපිට කියන්න බෑ. ඒකට හරියන ලෙඩෙක් ඉන්නවා. තේරෙනා නේද? ඒ නිසා කිසිම භාවනාවකට චෝදනා කරන්නේ නැහැ අපි. මේ හැම භාවනාවකින්ම එක්තරා මට්ටමකදී භාවනාව වැදගත්. දැන් කෝපයක් ඉස්සරහ තියාගෙන කෝපේ දිහා බලාගෙන කෝපේ කියන එක භාවනාවක්. ඔය සරල භාවනා ක්‍රම උගන්වද්දී මනෝවිද්‍යාවේම උගන්වන ක්‍රමවේද. ඉතින් ඕව තමයි මම මුලින්ම කරපු භාවනාව. ගිහි කාලයේදීම පත්තර කෑල්ලක දැක්ක ඔය වගේ භාවනාවක් තියෙනවා. හරි බලන්න ඕන මොකද්ද වෙන්නේ කියලා ටේබොන කෝප්පේ තිබ්බා ඉස්සරහින්. ආ කෝප්පේ වැඩි කියලා කෙනෙකුට කෝප්පේ වේනවා. කෝප්පේ කිකේ හිටිය. ඒකට කියන්නේ කෝප්ප භාවනාව. ඊට පස්සේ ඉතින් ඕක වර්ධනය කරලා ආවහම කසීන භාවනාවල් වලට එනවා පොඩ්ඩක්. ඉතින් ඒතකොට භාවනා මධ්‍යස්ථානයේදී මට කසීන සංඥාව තිබුණේ කසීන සංඥා හදාගන්න විදිය අපේ වෙනායක හමුදුරු කියලා තිබ්බා. ආලෝක රවුමක් හදාගන්න මෙහෙමයි, බකට් එකක් ඇතුලේ තියලා මෙහෙමයි කියලා තියෙනවා අහලා තිබ්බා. එතකොට මං ගෙනාවා බැලුවා බකට් එකක් තිබුණා ටොයිලට් එකේ පණිට්ටුව. කියන්නේ ගෙදර එක නෙමෙයි භාවනා මධ්‍යස්ථානේ ටොයිලට් එකේ පණිට්ටුව ගෙනාවා. ගියපු එක පණිට්ටුව වෙනවා ඇති. ඒක ගෙනල්ලා ඒක ඇතුලේ ඉටිපන්ද මම පත්තු කරලා ගැහුවා බිත්තියට. යවම ලස්සනට අර පණිට්ටුවේ ආලෝකය රවුම වදිනවා පිටියට. ඉතින් ඒක දිහා බලාගෙන ආලෝකෝ 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 කියලා ඉතින් හිතනවා. එතකොට ඒකත් ඒ සිහිය. තේරුණා නේද? ඒකත් ඒ සිහිය. ඒ ආලෝකය පිළිබඳව සිහිය වර්ධනය කරනවා සතිය. සතිමත් භාවය. වෙන ඔක්කොම අමතක වෙලා අර ආලෝකයත් එක්කම විතරක් අපි බැඳෙනවා. ඉතින් අර මේ ලෝකෙ තිබ්බේ හිමයි පින්නතුනේ එකක් යටපත් කරන්නේ තව එකකින් ප්‍රෙෂර් කරලා. දැන් මේ අත මේ මේ මේකින් යටපත් කරනවා. මේ අත මේකින් යටපත් කරනවා. තේරුණා නේද? දෘෂ්ටියෙන් දෘෂ්ටි යටපත් කරනවා. ආගමෙන් ආගම යටපත් කරනවා. පුජ්‍යලයාගෙන් පුජ්‍යලය යටපත් කරනවා. එහෙම නේද මේ ලෝකෙ තියෙන්නේ? බලයෙන් බලය යටපත් කරනවා. ප්‍රෙෂර් එකෙන් ප්‍රෙෂර් එක. අවියෙන් අවි ජය ගන්නවා. අවියෙන් අවි සටන් කරනවා. ආන්න එහෙම ලෝකේ වෙනස් මාර්ගයක් මගේ බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ මාර්ගයේදී කම්ම නිරෝධාය සංවත්තති. කම්ම නිරෝධය කර්මය කියන එකෙන් බැහැර වෙලා තමයි මේ ක්‍රියාවලියට එන්නේ. අරක කර්මනේ. මෙහෙම පාගන එක කර්මය. තේරුණාද? යමකී යමක් පාගන එක කර්මය. ඒකෙන් නිදහස් වුණු මාර්ගයකින් තමයි අවතීර්ණය වෙන්නේ ධහමට. සිහියෙන් සිහිය යටපත් කරේ නැහැ. චේතනාවෙන් චේතනාව යටපත් කරේ නැහැ. ලස්සන දේ අවලස්සන දේ මතක් කරලා යටපත් කරේ නැහැ. එහෙම කරේ නැහැ. මමත් කාලයක් හිතුවා මට තියෙන සීල ආසාවල් නැති වෙයි පිළිකුල් කරාම කියලා. හැමදේම පිළිකුල් කරන්න පටන් ගත්තා. පිළිකුල කියන්නේ කොච්චර පිළිකුල් කරාද කියනවා වමන යන තරමට. නිකන් ඉන්නකොටත් වමන යන තරමට පිළිකුල. ඒ කියන්නේ පණු කැදිලි අර දස සීවිතකය සීපත් කළ එකේ ඕජාව ගලාගෙන යන විදී. හැබැයිම මිනිස්සු කුණු වෙච්ච ශරීර සමහර ආරණ්‍යවල ගෙනල්ලා දාගෙන තියෙනවා. සමහර බොඩිස් දෙනවා මේ තියෙනවා. ඒකේ පුදුමයි කියලා කියන්නේ මට හිනාත් යනවා. අර ලිංග ඉන්ද්‍රිය තියෙන හරියට පොඩි රෙදි කෑල්ලක් දානවා. යකෝ මැරිච්ච එකවත් බලන්න දෙන්නේ නැහැ ඒක. ඒකට මොකද දැම්මේ කියලා මට හිතෙනවා. එතෙන්ද මැරිච්ච එකේ ආයේ මොකද්ද උගන්නේ ඇටිය. ඒතෙන්ද ඒ කියන්නේ මේ රටේ මේ ස්ත්‍රී පුරුෂ ලිංගයේනේ තනිකරම තියෙන්නේ ඔක්කොම. මගුල් කෑම් ලොකු දෙදීම ආරක්ෂා කිරීම චාලිත්‍ර සංස්කෘතිය ඔක්කොම තියෙන්නේ මලපුඩුවේ සංස්කෘතිය. තේරුණානේ? ඒතන තමයි තියෙන්නේ. ඒකත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට හිතුණා මොකක් හරි එතන ලොකු දෙයක් හැංගිලා ඇති කියලා. ඉතින් ඒ නිසා ඒක ඉතින් භාවනා කරන්න ගිහලා ඔක්කොම දකින්න බෑ එතන වහලා තියෙන්නේ. ඒකත් පෙන්නලා තිබ්බනම් වැඩි ඉවරයි. ගොඩක් ඒවා පිරිමි ශරීර ගෙනල්ලා දාන්නේ භාවනා මධ්‍යස්ථාන වලට ගෑනු ශරීර ගෙනල්ලා දාන්නේ. ඒකත් මොකද දන්නේ හේතුව. නේද? ඒකත් ඒකෙත් ඒ මනසේ තියෙනම ප්‍රොබ්ලම් එකක් ප්‍රශ්නයක් ඒක. ඒකෙත් අපි අර මානසින්ම වෙන් කරගත්ත මේ ගැහැණිය මේ පිරිමි කියලා. ඒ වුණාට මිනිස්සුන්ට ආස්වාදනීය විදියට කාම රසය වගේ විඳින්න හදාගන්න උමනා වුණාම සමහර පිරිමි ඉන්නෝ ගෑනුන්ට කැමති නෑ. ඒ මිනිස්සු සමලිංගික වෙනවා පිරිමින්ට මාසයි ඉන්නෝ නේ. ඊට පස්සේ සමහර ගැහැණුද වීනෝ පිරිමින්ට කැමති නෑ. මොනවද ඒගොල්ලන්ට කියන්නේ? lesbians අනේ lesbians ලින්න ගෑණියෙකුටමයි කැමති පිරිමින් දැක්කම එයා කියනවා ඔව් මම lesbian කියලාත් කියනවා නේද? ඒව කියනවා. ඒ කියන්නේ මනෝභාවයන් හදාගත්තොත් තේරුණා නේද? බල්ලෙකුට සුනකෙකුට වුණත් පෙම් කළ හැකි බල්ලන්ට ආදරය කරන අය ඕන තරම් ඉන්නේ. ඒක නිසා ඒක තමයි මනෝභාවය කියන්නේ. ඈ ඒක පිස්සුවක්. මනෝමය මනස කියන්නේ හදාගන්න දෙයක්. මනස කියන්නේ වේදනාවක්. ඒ වේදනාව හදාගන්න දෙයක්. ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. ඒ නිසා අපි සමස්තයක් වශයෙන් කල්පනා කළාට ඒක වැරදි නේ. සමස්තයක් වශයෙන් අපි කල්පනා කරන එක වැරදි. පොදුවේ මිනිස්සු එහෙම නැහැ. මහා විකෘති නොයෙකුත් නොයෙකුත් මානසික ස්වභාවයන් තියෙනවා. ඒ හැම මානසිකත්වයක් තුළම තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි සත්‍ය අවබෝධ වූවන්ට නැද්ද? යුග ජීවිත නැද්ද? විවාහ ජීවිත නැද්ද? ආදරය නැද්ද? ප්‍රේමය නැද්ද? සුහදතාවය නැද්ද? තියෙනවා. අස්සනට තියෙන අය දේවල්. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ ඇලර්ජි නැති නිසානේ යසෝදරා වියට කකුල් දෙක අල්ලලා අඬන්න ඉඩ දුන්නේ. තේරෙන්නේ? අපි වුණත් තාම එහෙම කකුල් දෙක අල්ලලා අඬුවොත් අරේ මේ මිනිස්සු බලන් ඉන්න පොඩ්ඩක් අයින් වෙනවා කියලා කියනවා නේද? ඒක පොතපතේ පවා එහෙම ලියලා දීලා තියෙන්නේ. ඒ සෙනෙහස, ඒ ආදරය, ඒ දයාව අලුත් ක්‍රමවේදයකට තිබුණ මේ ඇලර්ජි කරගෙන නැහැ. හැමදේම ජීවිතේ දිහා එහෙම වෙන් කරලා දකින ස්වභාවය නැහැ. දැන් ඔයත් උනත් වැරදි විදියට තෝරගත්තොත් මේක භාවනාවයි. මේ ටික භාවනාව නෙමෙයි කියලා තෝරගත්තොත් අන්න වරද්දගත්ත තැන. එතකොට මේක භාවනාවයි, හරි මම මේ තුල සිටිය යුතුයි, මේක රැකගත යුතුයි, අරව භාවනාව නෙමෙයි, ඒවට ගහන්න ඕන ආපු වෙලාවේ ඉඳලා පහර දෙන්න ඕන. එතනම ඇලීම ගැටීම නැද්ද? එතනම ඇලීම ගැටීම තියෙනවා. ඒ නිසා හදාගන්න හැමදේම භාවනාව. තේරුණා නේද? හැමදේම භාවනාව. හැම දෙයක්ම භාවනාවක්. තරහ යනෝ ඒත් භාවනාව. ඒක නිවෙනෝ ඒත් භාවනාව. ලෝභ හිතනෝ ඒකත් භාවනාවක්. සංසුන් වෙනෝ ඒකත් භාවනාවක්. අසංසුන් වෙනෝ ඒකත් භාවනාවක්. වෙනස් වෙනෝ ඒකත් භාවනාවක්. වහිනෝ ඒකත් භාවනාවක්. පායනෝ ඒකත් භාවනාවක්. බඩගිනි දැනෙනෝ ඒකත් භාවනාවක්. බඩ පිරෙනෝ ඒකත් භාවනාවක්. දැන් එයා දුකෙන් ඉන්නේ කොයි වෙලාවටද? නැ දුකින් ඉන්න වෙලාවක් නැහැ. බඩිකින්නොත් එයා සතුටෙන්, කෑම කෑවහම බඩ පිරුණාම සතුටෙන්, ඇති තැනත් සතුටෙන්, නැති තැනත් සතුටෙන්, වහින කොටත් සතුටෙන්, පායන කොටත් සතුටෙන්. අස්සනේ නේද? හැමදේම භාවනාවක් කරගන්න. මේ කොටස භාවනාවයි, මේවා භාවනාව නොවේ. මේ භාවනාවට ප්‍රතිවිරෝධතා කියලා හදාගත්තාම එයාට කවදාවත් සහනෙන් ඉන්න හම්බ වෙන්නේ නෑ. ඒස හදා ගන්න හැමදේම භාවනාව. සෑම දෙයක්ම භාවනාව. මේ මොහොතේත් භාවනාව, ඔබ එළියට ගියාමත් භාවනාව, වාහනේ පදවනකොටත් භාවනාව, කල ලයිට්සාව ඒකත් භාවනාව, ආය යන්න අවස්ථාව ලැබුණ ඒකත් භාවනාව, ඇවිදිනකොටත් භාවනාව, වාඩි වෙලා ඉන්නකොටත් භාවනාව, වැසිකිලි කැසිකිලි ගියත් භාවනාව, වතුර නාන වෙලාවටත් භාවනාව, කෑම උයන වෙලාවටත් භාවනාව, විවේකව ඉන්න වෙලාවටත් භාවනාව, ඒ හැමදේම භාවනාව. ඒ හැමදේම භාවනාවක් කරගන්න පුළුවන් කාටද? ලෝභ, ද්වේෂ, මෝහ නැති කෙනෙකුට විතරයි. ලෝභ, ද්වේෂ, මෝහ තිබුණොත් අනේ ස්වාමීන් වහන්සේ හැමදේම භාවනාවක් කරගන්න කොහොමද? හතුරෙක් ආවොත් කොහොමද භාවනාවක් කරගන්නේ? ඒත් එක ගැටෙනවා. බඩගින්නක් දැනුනොත් ඒක භාවනාවක් කරගන්න කොහොමද? ඒකත් එක්ක අපි ගැටෙන්න ඕන. එහෙනම් ලෝභ, දේශ, මෝහ නැති වුණොත් පින්නතුනේ එයා හැමදේත් එක්කම ගැටෙනවද නැද්ද? ගැටෙන්නේ නැහැ. හැමදේත් එක්කම සුහදව වාසය කරන්න පුළුවන්, සාමකාමීව වාසය කරන්න පුළුවන්, සංසුන්ව වාසය කරන්න පුළුවන්. හැමදේම එයාට භාවනාවක්. රස්සාවක් භාවනාවක්. ඈ රෝගියෙක් බැලීමක් භාවනාවක්. බෙහෙත් ටිකක් දෙන එකත් භාවනාවක්. ඒ කියන්නේ එයා ඒ තුල සැහැල්ලුවෙන් හා තෘප්තියෙන් සහ සතුටෙන් වාසය කරනවා. ඒක තමයි භාවනාව. අවදීන් වාසය කරනවා. ඈ මොනවා හරි දෙයක් මැකැනික් වැඩක් කරනවා නම් ඒක හදන එකත් භාවනාව. ඒ තුල එනවා මේ මේක ඉක්මනට ඉවර කරන්න ඕන මට භාවනාවට යන්න. එහෙම වෙන්නේ නැහැ. අන්න ආර්ය ශ්‍රාවකයන්ගේ භාවනාව තිබ්බේ පින්නතුනේ ධම්ම ජීවිනෝ ලයිෆ් ටයිම් තිබ්බේ. හැම මොහොතකම තිබ්බා. ජීවිත කාලෙම තිබ්බා. ජීවිතේ පුරාම තිබ්බා. ඒක ජීවිතේ කොටසක් උනේ නැහැ. ධම්ම ජීවිනෝ, ඒ කියන්නේ ජීවිතය සමග ජීවිතේ වෙනම ධහම වෙනම ධහම පුරුදු කරන වෙනාම භාවනා කාලසටහන් එහෙම නැහැ. හැම වෙලාවම භාවනා. මොකද්ද භාවනාව? අර අරහත් ඵල සමාධිය, අරහත් ඵල ගුණය, අරහත් ඵල ලක්ෂණ, ඒ සුවඳ, ඒ නිදහස, ඒ ශාන්ත බව. සමහර කරුණු ඔබට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්, ඒක මගේ දෝෂයක් නෙමෙයි. සමහර අකුරු සමහර අයට පේන්නේ නැහැ. ඒ අකුරු වල දෝෂයක්ද? නෑ, ඒ දෝෂයක්. ඉතින් සමහර කරුණු සමහර වෙලාවට වැටහෙන්නේ නැහැ. ඒක ඔබේ මගේ දෝෂයක්වත් දහමි දෝෂයක්වත් නෙමෙයි. ඔබේ ඒක තාම අර ඇහැ වගේම තමයි නුවණැසක් මිනිස්සයාගේ අඳුර වෙනවා, දුර්වර්ණ වෙනවා, නොපෙනී යනවා. සමහර අයගේ ඇහැ හොඳට පේනවා. සමහර අයගේ ඇහැ පේන්නේ හිමින් වටහා ගන්න පුළුවන්. නොපෙනෙන අකුරක් වුණත් ටිකක් පේන අඩු කෙනෙකුට වුණත් මෙහෙම මෙහෙම බලලා ගන්න පුළුවන් නේ. ආන්න එහෙම අපි නෝනින් අඳුරු විනාන් ඒක තව තවත් හොඳට ඇහුම්කම් දෙන්න. නැවත නැවත ඇහුම්කම් දෙන්න. සමහර අය කියන සායනාස් මට තේරුම් ගන්න බැරි කාරණා මම නැවත නැවත 10 පාරක් අහනවා රිවයින්ඩ් කරලා. මම 10 වතාව, 20 වතාව, 100 වතාව හදි මට මේක තේරුම් ගියා කියන අය ඉන්නවා. ඒ තමයි ඒගොල්ලන්ගේ උත්සාහය. කන් ඇහෙන්නේ නැති අම්ම කෙනෙක්, වයසක අම්ම කෙනෙක් අවුරුදු 70 ගානක රේඩියෝ එක මෙන්න මෙහෙම කනේ තියාගෙන, යාට කන් ඇහෙන්නේ නැහැ ඈත තිබ්බොත්. හැබැයි හාමුදුරුවනේ රේඩියෝ එක වැඩි කරලා කරේ තියාගෙන මෙහෙම ඇහුවාම ඇහෙනවා. හාමුදුරනේ මම රේඩියෝ එක කරේ තියන් ඇහුවා. බන. ඒ අම්ම ධහමත් දැකලා ධර්මයේ තුලින් සමාධියෙන් උතුම් සත්‍යයෙන් මේ ලෝකයෙන් සමුගෙන ගියා. ඉතින් ඒ තමයි ධර්මයට කැමති අය. ඒ ධර්මයේ සැනසීම ලැබුවා. අපිවත් විශ්වාස කරේ නැහැ මේ අම්මලා මේක තේරුම් ගනි කියලා. හැබැයි එකම එක දෙකයි කරේ. ධර්මයේ ඇහුවා. මේ ධර්මයේ අහනකොට දැන් පින්නතුන්ගේ හිතේ කුසල බලයක් නැගුණා. ආයි මේ ධර්ම සංඥාව, මේ ධර්ම අවබෝධය, ධර්ම ස්වરૂපය ඔබ අතහැරලා දාලා ගියපු ගමන් ආයි වෙන වෙන සංඥාවල් ගොඩ නැගෙන්නේ. මමත්වය, මඤ්ඤමානය. දැන් මේ අමඤ්ඤමානය ගොඩනගලා බලවත් කරලා තියෙනවා. ඔක මඤ්ඤමානය ගොඩ නැගෙනවා ආයි. ඒ නිසා එක දිගටම ඒ අමඤ්ඤමානයවත් ඒ ධර්ම කුසලය කියන එක දිගින් දිගටම වඩා වර්ධනය කරගත්තොත් ආන්න ඒ කෙනාට පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න. මේ වෙලාවත් අවසන් වෙලා තියෙනවා. ඉතින් පින්නතුන්ට ධර්මයේ නැවත නැවත අහන්න, මේ දේශනේ නැවත නැවත අහන්න. ඒ වගේම නැවත නැවත කාට හරි 1000කට බෙදා දෙන්න, 10ක් බලාපොරොත්තු වෙන්න මේක ගණන් කියලා. එහෙම තමයි මගේ බලාපොරොත්තුව. එනිසා ධර්මය ෂෙයා කරන්න කියලා අපි මතක් කරනවා. 10 දෙනෙකුටවත් තමන්ගේ යාළුවෝ 10 දෙනෙකුට පේන ඔන්ලයින් ඉන්න කාට හරි වුණක් කමන්නේ ඔය දාලා දාන්න. ඔය මනුස්සයාට අතරින් කෙනෙක් ඉන්න පුළුවන් ජීවිතේ බිඳුවට වැටිලා මැරෙන්න හිතෙන මනුස්සෙක්. ඒ මනුස්සෙක් ජීවිතේ සනහා ගත්තොත් ධර්මය නිසා වඩා කටිනවා. මම මැරෙන්න හදපු මිනිස්සු බේරගෙන තියෙනවා. බේරිලා තියෙනවා මේ ධර්ම දහම නිසා. දහම නිසා. ඒගොල්ලෝ තාම ඉන්නවා. එරටේ ඉන්න බොහොම ජනප්‍රිය කථිකාචාර්යවරයෙක් ඉන්නෝ. එයා මගේ බණ නිසා තමයි බේරලා තියෙන්නේ. වහකුප්පේ ළඟ තියන් ලියුම ලියලා මෙහෙම මම එතුමට බණ කැසට් එකක් දුන්නා. ඒක එතුමා මෙහෙම උඩ බලද්දි දැකලා තියෙනවා. මේක අහලා මැරෙන්න ඕන කියලා හිතලා මිනිස්සු බණ ටික අහලා ඉවර වෙනකොට වස් බොන එක යාට ලැජ්ජ හිතිලා. ඉතින් මාම එයාගේ ගෙදර එක්කන් ගියා. ගෙදරකන් ගිහිල්ලා මට ඔක්කොම එයාගේ මේසේ වස බෝතලේ තිබුණු තැන, ලියුම ලියලා තිබු තැන ඔක්කොම මට පෙන්නුවා. සයින්හස්සගේ දේශනේ නිසා තමයි ආද ජීවත් වෙන්නේ කියලා. තේරෙන්නේ? ඉතේ ධර්මයේ නිසා ඒම ඇති. ජීවිතේට ඒ තාමත් ඇති. තියාගේ නම කියන්න හොඳ නැහැ. ඒ තාම සුප්‍රකට මේ රටේ ඉන්න මට ළඟදී හම්බුනේ. ඒ වගේ මේ ඒ වගේ ඉන්නෝ හොඳ ජේෂ්ඨ පුජ්‍යලෝ මේට අවුරුදු දැන් මම මේ කියන කතාව මේට අවුරුදු 15කට 20කට විතර වෙච්ච කෙනෙක්. දැන් එයා මොන තත්ත්වයේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. එච්චර සම්බන්ධයක් උන්නේ. ඉතින් ඒ නිසා ධර්මය කියන්නේ ජීවිතයට ලොකු බලයක් ඇති කරන දෙයක්, ශක්තියක් ඇති කරන දෙයක්. ඒ නිසා අපි ධර්ම දාණය දෙන්න ඕන. දාම දෙන්න ඕන. කමක් නැහැ. ඒකෙන් කිසිම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්නේ 10ක්ගේ ප්‍රගතිය බලාපොරොත්තු වෙනෝ විස්සත් තිහක් බයිනෝ ටිකක් නොතකා හරිනෝ ගන්නගෙන ජීවිතේ අරගෙන සැනසෙනෝ. එනිසා පඤ්ඤාවන්තස් සයන් දම්මෝ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි, අද දවසෙහි භාවනා වැඩසටහනේ ඒ විහාරස්ථාන විදුලි බිල්වල සහ ඒ තත්ත්වයන්වල කටයුතු වලට දායකත්වයේ දක්වමින් ධර්ම දේශනාවට දායකත්වයේ දක්වමින් ඒ කටයුතු කරනු ලබන්නේ යසෝමා කුරුකුල සේකර පින්වත් මහත්මිය, ඒ වගේම ශ්‍රී නිතාජී පුතුණුවන්, ඒ වගේම ශ්‍රී මොෂේන් පුතුණුවන් සහ දීනියවන කෝෂිනී වීරසේකර පින්වත් දීනිය ඇතුළු පවුලේ පින්වතුන්, අරමුණු බවට පත්වන්නේ මීට වසර දෙකකට පෙර ආතුව පරලෝස සැපත් නන්ද කුරුකුලසේකර පින්වත් එම මහතාට, එම ස්වාමි පුරුෂයාට, ආදරණීය පියාණන්ට, ඥාතිවරයාට වශයෙන් සිහිපත් කරමින් ඒ පින්වත් නන්ද මහත්මයාට සාංසාරික වශයෙන් භවගමන සුවපත් වේවා, යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, සද්ධර්මයේ මුණ ගැසේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් සැපයෙන් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා පින්කම පින්පණුරක්ම වේවා කියලා සාදු සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙපාර්ශවයේම මේ පරිලෝ යන්නට හේතුණු වංශ පරම්පරාගත ඥාති හැම දිනාටමත් එම පවුලේ පින්නතුන් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ ඇත්තොත් සසරෙන් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් සද්ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම සද්ධර්ම අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දේශනාව දක්වා පින්වත් කුරුකුලසේකර පින්වත් මහත්මියතුළු, ඒ පවුලේ පින්නතුන්, ඒ හැම දෙනාගේ තුතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි කියා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්කන්තු සද්දම්ම දේශනං, චිරං රක්ඛන්තු තං සදාති. අභිවාදන සීලෙස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතෝ සම්සරණයිසෝ.